ආනාපාන සතියේ දෙන්නේ අපේ නීවරණ පහම යටපත් කර ගැනීම තමයි මූලික පරමාර්ථේ. නීවරණ පහ යටපත් වුණාද කියලා දැනගන්නේ තමන්ගේ අවධානයේ හුස්මටම තියනවාද? අවධානයේ හුස්මටම තියෙනවනම් නීවරණ පහම යටපත් වෙනවා. ඒ කියන්නේ හුස්ම ඇතුල් වෙන ගතියට සිහිය තියෙන්න පුළුවන්, පිට වෙන ගතියට සිහිය තියෙන්න පුළුවන්. ඒ සිහිය තියනවා කියන්නේ නීවරණ ටික යටපත් වෙලා. ඉගෙන හුස්මට අවධානය යොමු වුණා කියන්නේ නීවරණ යටපත් වුණා. ඊළඟට නීවරණ යටපත් වුණ මහනස්සට අපි විදර්ශනයක් කරන්න ඕන. නීවරණ යටපත් කරගත්ත මනසෙන් දහම දකින්න විදර්ශනයක් කරන්න ඕන. එතකොට හුස්ම තම අවධානයේ හිටියට පස්සේ Tamanට කරන්න වැඩකුත් තියෙනවා. නිකම්ම බලා ඉන්නව නෙවෙයි. ඒ වෙලේ තමයි වටපිටාවේ ශබ්ද ටික ටිකක් අහගෙන ඉන්නවා. එතකොට අන්න කුරුල්ලෙක් කෑ ගහනවා ඇහෙනවා. දැන් ඒක විදර්ශනය කරන්න ඕන ඊළඟට. දැන් කුරුල්ලෙක් කෑ ගහනවා ඇහුණා. එළියේ කුරුල්ලෙක් කෑ ගහන බව මන් දැනගත්තා. මොක තමයි වෙලා තියෙන්නේ? අපි ඒක විදර්ශනය කරන්න ඕන. විදර්ශනය කරන්නේ කොහමද? ආයතන වෙන් කරනවා. මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ? එතකොට පේනවා ශබ්දයක් අහලා තියෙනවා නේද? ශබ්දය ඇහුවේ මොන ආයතනෙන්ද? සෝත ආයතනෙන්. එතකොට සෝත ආයතනෙන් ශබ්දය ඇහුවා. ශබ්දේ තියෙනවද කුරුල්ලෙක්? කණෙන් දීපු ශබ්ද සංඥාවේ කුරුල්ලෙක් ඉන්නවද? නෑ, ශබ්දයක් විතරයි, රූපයක් නෑ ඒකේ. ඒ ශබ්දේ රූපයක් බවට පත් කළේ මොන ආයතනෙන්ද? මන ආයතනෙන්. එතකොට ශබ්දය ගැන කල්පනා කරන්න ගිහිල්ලා තමයි ඔය ශබ්දේ කුරුල්ලෙක්ගේ කියලා දැනගත්තේ. ඒ කියන්නේ මන ආයතනෙන්. සෝත ආයතනෙන් ශබ්ද සංඥාව දුන්නා. මන ආයතනෙන් කල්පනා කරන්න ගිහිල්ලා ඒකට අදාළ රූපය මන ආයතනෙන් හදලා දුන්නා නේද? හිතෙන් හදපු දේ හිත දැනගත්තා. මන ධම්ම මනෝ විඥාන. හිතේම නිර්මාණය හිත දැනගත්තා. දැන් කුරුල්ලා කියන එක හිතෙන් සකස් කරති. ඒතර හිතෙන් හදපු දේ හිත දැනගත්තා නම් ඒක එළියේ තියෙන්න පුළුවන්ද? එළියේ තියෙන්න විදිහක් නැහැ. එළියේ තියෙනවා කියලා අපි විශ්වාස කළේ අපේ මෝඩකමට. අපේ ලෝකෙට අයිති පුරුද්දට. ඇත්ත සිද්ධිය වුණේ සද්දයක් ඇහුණා. සද්ද ගැන කල්පනා කළා. කල්පනා කරනකොට හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක කුරුල්ලෙක් කියලා හිතෙන් දැනගත්තා. ඒක බාහිරේ තිබ්බේ අපේ මෝඩකමට, නැත්තම් පරණ පුරුද්දට, අවිද්‍යාව මත. අවිද්‍යාව මත තමයි ඒක එළියේ තිබ්බේ. පැහැදිලි නේද? තොටේ ඒ ඇත්ත හිතට පෙන්වලා දෙනවා. ඒක තමයි විදර්ශනය කියන්නේ. අපි පටන් ගත්තේ එළියේ කුරුල්ලෙක් ඉන්නවා, ඌ කෑ ගහනවා, ඒක මට ඇහෙනවා. විදර්ශනය කළාට පස්සේ දැනගන්නවා සෝත ආයතනෙයි මන ආයතනෙයි වැඩ කළා. අනිත් ආයතන වැඩ කළේ නැහැ එතෙන්දී. සෝත ආයතනෙට පුළුවන් මොකද්ද? ශබ්ද සංඥාව අරන් දෙන්න. ශබ්ද සංඥාවේ රූප තියනවාද? නැහැ. වර්ණයක්, හැඩයක්, ගඳ සුවඳක් ඒවා නැහැ ශබ්ද සංඥාව. ඒක ශබ්ද සංඥාව ගැන මන ආයතනෙන් කල්පනා කරලා නේද ඔය සද්දේ කුරුල්ලෙක්ගෙන් එන්නේ කියලා කිව්වේ? කුරුල්ලෙක්. එහෙනම් ඒක මනසේ නිර්මාණයක්. මනසෙන් හදපු දේ මනස දැනගත්තා. ඒක හිත ඇතුලේ වැඩන්නේ. එහෙනම් ඒ කුරුල්ලා ඉන්නේ එළියේ කියලා බාහිරෙන් තිබ්බේ අපේ මෝඩකමට. අර වතුරට එබෙන බල්ලා දකින දේ ගැන කල්පනා කරලා බල්ලෙක් කියලා දැනගෙන හිතෙන් හිතලා දැනගෙන මෝඩකමට තමයි ওই බල්ලා ඉන්නේ වතුරේ කියලා බාහිරෙන් තියන්නේ, විශ්වාස කරනවා. එහෙනම් අපිත් ඒ මෝඩ වැඩේම කළා නේද? හිතෙන් හදපු දේ හිතෙන් හිත ඇතුලේ කියලා සිහිය නුවණ පිහිටන්නේ නැතුව ඔය දැනගත්තේ එළිය දේ කියලා බාරගත්තා. මෙච්චර කල් ඒ විදිහට බාරගත්තු හින්දා තමයි ලෝකෙට අහු වුණේ, සසරේ ආවේ. දැන් අපි බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට ආයතන පිළිබඳව අපි සිහිය නුවණ පිහිටනවා. එතකොට ඒ ඇත්ත පෙන්නලා දෙනවා ආයේ හුස්මට අවධානය ගන්නවා. ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය. හරි. ඊට පස්සේ ආයේ තව සද්දයක් ඇහිලා තව රූපයක් ගැන දැනගත්තොත් ඒකටත් පෙන්නන ඔය සෝත ආයතනේ මන ආයතනේ මන ආයතනෙන් නම් කරන්නේ මනසෙන් හදන දේ මනස දැනගන්නවා. ඔක එළිය තියෙන්න බෑ කියන ඇත්ත හිතට මතක් කරලා දෙනවා. අපහු හුස්මට අවධානය ගන්නවා. ඒ අතරේ අපේ කකුල රිදෙන්න ගන්නවා. දැන් කොහොමද බලන්නේ? කකුල රිදෙනවා කිව්වේ මොන ආයතන වලින්ද කියලා අන්න ආයතන වෙන් කරන්න ඕන. එතකොට කාය ආයතනයයි මන ආයතනයයි. කාය ආයතනයට පුළුවන් මොකද්ද? දැනීමක් දෙන්න. සද්දයක් කරන් දෙන්න බෑනේ. කාය ආයතනයට පුළුවන් දැනීමක් කරන් දෙන්න. දැනීමේ තියෙනවද රූප? නැහැ. එතකොට දැනෙන දේ රූපයක් බවට පත් කරන්නේ කවුද? මනස. දැනීම ගැන හිතනවා නේද? ඔය දැනෙන්නේ කොහෙද දන්නේ නැහැ. එතකොට තමයි හිත තමයි කියන්නේ ඔන්න කකුල. එහෙනම් කකුලේ රූපේ හදන්නේ කවුද? මනස. එහෙනම් මනසෙන් හදපු දෙය නේද මනස දැනගන්නේ. කකුල රිදෙනවා කියනකොට මනසෙන් කියපු කතාවක්. ඒ දැනීමට අයිති නැහැ. කාය ආයතන පුළුවන් දැනීම දෙන්න විතරයි, රූප එතන නැහැ. දැනීම ගැන කල්පනා කරන්න ගිහිල්ලා තමයි ඔහොම ওই රිදෙන්නේ කකුල කියලා කියන්නේ. කකුල පොළොවේ වැදිලා තියෙනවා. ඒ විස්තර ටික කියන්නේ කවුද? මනස. එහෙනම් මනසෙන් හදපු දේ නේද මනස දැනගන්නේ. මනසෙන් හදපු දේ අල්ලන්න පුළුවන්ද? බෑ. හිත ඇතුලේ. ඒක අපි අල්ලන්න පුළුවන් කකුලක් බවට පත් කරන්නේ අපේ මෝඩකමට. ලෝකෙට අයිති පුරුද්දට. එහෙනම් හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා සිහිය නුවණ නැතිකමට. දැන් අපි ඇත්ත පෙන්වලා දෙනවා. ඒක පෙන්නලා දුන්නා ආයි හුස්මට අවධානය ගත්තා. හරි. ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය. මම ඔය කකුලට කිව්වට තමන්ගේ කොන්ද රිදුනොත්, අතක් රිදුනොත්, ඔළුව රිදුනොත් ඔය හැම එකටම මේ විදිහට පෙන්වන්න ඕන. කාය ආයතනයයි මන ආයතනයයි. කාය ආයතනේ පුළුවන් දැනීමක් දෙන්න විතරයි. මන ආයතනෙන් ඕක ගැන කල්පනා කරලා තමයි ශරීරේ කොටස හැදුවේ. එහෙනම් ඒක හිත ඇතුලේ වැඩක්. ඒක අල්ලන්න පුළුවන් දෙයක් වෙන්න බෑ. ඒ අල්ලන්න පුළුවන් ශරීර කොටසක් බවට තියෙන දෙයක් බවට පත් කළේ අපේ මෝඩකමට පරණ පුරුද්දට. පැහැදිලිද මේ කියන දේ? කාට හරි පැහැදිලි නැත්නම් ඒක අහන්න. මොකද ඕක තමයි භාවනාවේදී අපි යොදාගන්නේ. දැන් හොඳයි. එහෙනම් පහසු ඉරියව්වක වාඩි වෙලා හුස්මට අවධානය යොමු කරගන්න. හුස්මට අවධානය යොමු කරගන්න. තමන්ට හුස්මට අවධානය යොමු කරන්න පුළුවන්. හිත වෙන ඒවට යනකොට ආයෙ ආයෙ හුස්මට ගන්න. හිත ටිකක් හුස්මටම සංසුන් වෙනකන් ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය එකට අවධානය තියා ගන්නවා. හුස්මටම සිහිය යොමු වුණාට පස්සේ තමන්ට පුළුවන් බාහිර දේ ගැන එළියේ බෙර ගහනවා ඇහෙනවා, නැත්නම් වාහනයක සද්දය ඇහෙනවා, ටෙලිෆෝන් එකක සද්දය ඇහෙනවා, එතකොට ඒ බාහිර දේ දැනගත්තේ කොහොමද? මොන ආයතන වලින්ද? සෝත ආයතනෙන් ශබ්දය ඇහුණා. ශබ්දේ රූප නැහැ, ශබ්ද සංඥාව විතරයි තියෙන්නේ. මනස නේද ඔක ගැන කල්පනා කළේ. කල්පනා කරනකොට නේද සද්දයට අදාළ රූපයක් සිහි වුණේ. ඒක මනසෙන් හදපු දෙය මනස දැනගෙන, හිතෙන් හදපු දෙය හිත දැනගෙන. ඒක එහෙනම් එළියේ තියෙන්න බෑනේ මේ හිත ඇතුලේ සිද්ධියන්නේ. එළිය දෙයක් කියලා බාරගත්තේ අපේ ලෝකෙට අයිති පුරුද්දටනේ. ඇත්ත වෙලා තියෙන්නේ හුණ සබ්දය ගැන කල්පනා කරලා හිතෙන් මොනවදෝ හදලා දීලා. ඒක තමයි හිත දැනගත්තේ. ඒක බාහිරේ තියෙන්න බෑ. ඒ ඇත්ත මතක් කරලා දෙනවා. ආයේ හුස්මට අවධානය ගන්නවා. ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය. ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය. දැන් අවධානය තියාගෙන ඉන්න. හරි එළියේ දෙයක් දැනගන්නකොට ආයතන වෙන් කරලා පෙන්වන්න. ඇහුනේ ශබ්දයක්. ශබ්දේ රූප නැහැ. ශබ්ද සංඥාවක් විතරයි. ඒකට අදාළ රූප ටිකක් සිහි කරලා දුන්නේ මන ආයතනෙන්. දැන් ශබ්ද ගැන කල්පනා කරන්න ගිහිල්ලා මන ආයතනෙන් තමයි රූප ටික හදලා දුන්නේ. මනසෙන් හදපු දේවල් මනස ඇතුළේනේ. ඒවා එළියේ තියෙන්න බෑ. එළියේ දේවල් වලට සම්බන්ධයක් වෙන්න බෑ. ඒක බාහිර දෙයක් කියලා බාරගත්තේ අපේ මෝඩකමට. සසරේ ආපු පුරුද්දට ඇත්ත සිද්ධිය සද්ද ගැන කල්පනා කළා. කල්පනා කරනකොට හිතෙන් හදන දේ හිත දැනගත්තා. ඒක හිත ඇතුලේ වැඩ. එළී රූප හැදුවේ මෝඩකමට. ඇත්ත පෙන්වලා දෙනවා. ආයි හුස්මට අවධානය ගන්නවා. එයතර තමන්ගේ ශරීරයේ කොහේ හරි දැනෙනවා නම් කකුල වේවා කොන්ද වේවා අතක් මූණ වේවා ඒ හැම එකම බලන්න. කාය ආයතනයයි මන ආයතනයයි කාය ආයතනයයි මන ආයතනයයි කාය ආයතනෙන් දෙන්නේ දැනීමක් විතරයි. දැනීමේ රූප නැහැ. දැනෙන දැනීම ගැන කල්පනා කරන්න ගිහිල්ලා තමයි ඔය කොහෙද මොන ශරීර කොටසද කියලා හිතෙන් හදලා දෙන්නේ. හිතෙන් අදලා දීපු දෙය හිත ඇතුලේ එකක්. ඒක අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. අල්ලන්න පුළුවන් ශරීර කොටසක් බවට පත් කළේ අපේ මෝඩකමට. ඔය ඇත්ත හිතට මතක් කරලා දෙනවා. ආයේ හුස්මට අවධානය ගන්නවා. බාහිර රූප වලටත් ඔය විදිහට බලනවා. අජ්‍යත් රූපේ කියන ශරීර රූපෙටත් ඔය විදිහට බලනවා. බලන්නේ නැති වෙලාවට හුස්මට අවධානය තියනා ඇතුල් වෙන පිට වෙන හරියට. එතකොට හුස්මට අවධානය නැත්තම් හුස්මට අවධානය ගන්නවා. බාහිර දෙයක් දැනගත්තු ගමන් ඒ ආයතන වලින් පෙන්නනවා. ශරීරය ගැන දැනගන්නකොට ඒකත් ආයතන හරහා පෙන්නනවා. කාය ආයතනෙන් දැනීමක් දුන්නේ හිතෙන් අදපු දෙයිනේ හිත දැනගත්ති. ඒක දෙයක් බවට පත් කළේ මෝඩකමටනේ. ඊළඟට තමන් දැනගන්න හුස්ම ආස්වාසේ ප්‍රාස්වාසේ ඉහළ යන ගතිය පහළ යන ගතිය කියන එක. ඒක දැනගත්තේ කොහොමද? ඒකත් රූපයක්. හුස්ම කියන රූපය. ඒක දැනගත්තේ මොන ආයතන වලින්ද? කාය ආයතනෙන් දැනීමක් දෙනවා. දැනීම ගැන කල්පනා කරනවා. දැනීමේ රූප නැහැ. දැනීමේ හුස්ම කියන දෙයක් නැහැ. දැනීමක් විතරයි. දැනීම ගැන කල්පනා කරන්න ගිහින් නේද හුස්ම හැදුවේ? ආස්වාසය හැදුවේ, ප්‍රාස්වාසය හැදුවේ. එනා හිතෙන් අදපු දෙය නේද එතනත් හිත දැනගෙන තියෙන්නේ. ඒක එළිය දෙයක් බවට පත් කළේ අපේ මෝඩකමට පරණ පුරුද්දට නේද? ආයේ දැනීම දිහා බලා ඉන්නවා. දැනෙන ගතිය, දැනෙන ගතිය, දැනෙන ගතිය තියෙනවද හුස්මක්? දැනීම් ස්වභාවය දිහා බලා ඉන්න පුළුවන්. දැන් හිත සාමාන්‍ය තත්ත්වයට ගන්න හිතලා හිමීට ඇස්සරින්න පුළුවන්. ඔයගෙන ගැටලු තියෙනවා නම් අහන්න. තමන්ට පැහැදිලි නැත්නම් අහන්න, පැහැදිලි කරගන්න. මොන මේක දැනගත්තොත් තමන්ගේ දැක්මක් කරගත්තොත් තමයි විදර්ශනය කරන්න පුළුවන් වෙන්නේ. හරි, ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේ තමන්ගේ ප්‍රශ්න වලට වඩා පොත් තියෙන බල තියෙන ප්‍රශ්න තමයි අහන්නේ. මොකක්ද එකක් ඇහුවා? රූපං රූපත්තාය අபிසංකරන්තේති සංකාරම් කියලා කතාවක් තියෙනවා නේද? රූපං රූපත්තාය සංකතං. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්තිති සංකාරෝ. අහලා තියෙනවද? රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්තිති සංකාරෝ. සංකාරෝ කියන්නේ සංකාරය. සංකාරය කියන්නේ මොකද්ද? සකස් කරන එක නේ. මොකෙන්ද සකස් කරන්නේ? මනසෙන්. තව මොනවාද උදව් වෙන්නේ? ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? ආයතනත් උදව් වෙනවා. පාතන්නාංශෙත් කරනවද සංකාර? නෑ. එහෙනම් මොකද්ද ප්‍රත්‍යන්නේ? අවිද්‍යාව. අවිද්‍යාපච්චය සංඛාරා නේද? සංඛාර ටික කරන්නේ අවිද්‍යාව තියෙනකම්. අවිද්‍යාව නැත්තම් සංඛාර වෙන්නේ නැහැ. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති. අවිද්‍යාපච්චය සංඛාරා, අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධ. අවිද්‍යාව තියෙනකොට සංඛාර තියෙනවා. අවිද්‍යාව නැත්තම් සංඛාර නැහැ. නේද? පටිච්ච සමුප්පාදේ පටන් ගන්න තැනනේ. අවිද්‍යාපච්චය සංඛාරා, අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ. ඔය සංඛාර කියන එක ජාති පහක් පෙන්නනවා මෙතෙන්දි. රූපයක් සංඛාර කරනවා, වේදනාවක් සංඛාර කරනවා, සංඥාවක් සංඛාර කරනවා, සංඛාරයක් සංඛාර කරනවා, විඥානයක් සංකාර කරනවා. සංඛාර අවිද්‍යාවෙන් කරන සංඛාරය. එතකොට රූපයක් කොහමද සංඛාරයක් වෙන්නේ? රූපං රූපත්තාය, රූපයක් රූපය පිනිස සංකතං සකස් කරනවා. සංකත කියන්නේ හේතුපත්යෙන් සකස් වුණ දෙයට සංකත කියනවා නේද? ඒ රූපය රූපයක් කරලා සකස් වීමක් තියෙනවා. රූපං රූපත්තාය සංකතං අභිසංකරොන්ති ඉති, අභිසංකරොන්ති ඉති අභිසංස්කරණයක් කරන. අභිසංස්කරණය හැම තිස්සෙම මතක තියාගන්න, මනසෙන් කරන දෙයක් අභිසංස්කරණය. ඈ නැවත සකස් කිරීමක් කරනවා මනසෙන්, අභිසංස්කරණය. ඒකට කියනවා සංකාර කියලා. රූපං රූපත්තාය සංකතං අභිසංකරොන්ති ඉති සංකාරෝ. ඔකට කියනවා සංකාර කියලා. සංකාරෝ කියන්නේ පාලියෙන් ඒක වචනය. සංකාරය කියන එකට පාලියෙන් කියන්නේ සංකාරෝ. සංකාරෝ කියන්නේ ඒක වචනයක්. ආ එකක්. එතන රූපයක්, එතන සංස්කාරයක් වුණා. මොකද්ද රූපයක්? රූපයක් විදිහට සකස් කළා. රූපං රූපත්තාය සංකතං. අන සංකත ධර්මයක්. ආ සංකතං. රූපං රූපත්තාය සංකතං. අභිසංකරොන්ති ඉති සංකාරෝ. රූපේ රූපයක් පිණිස සකස් කළා. පෙරේනවා ඒක මනසෙන් තමයි කරලා තියෙන්නේ කියලා නේද? රූපයක් රූපයක් බවට පත් කළේ මනසෙන්. ඒ කියන්නේ රූපේ රූපය පිණිස අපිට පාවිච්චි කරන්න පුළුවන්. මනසෙන් සකස් කළාට පස්සේ වේදනාව වේදනාව පිණිස පාවිච්චි කරන්න පුළුවන්. වේදනා සංකාරය වුණාට පස්සේ, වේදනාව කියන සංකාරය හැදුවට පස්සේ, වේදනං වේදනත්තාය සංකතං. වේදනාව වේදනාවක් පිණිස සකස් කළා. අභිසංකරොන්ති ඉති අභිසංස්කරණයක් කළා. ඔකට කියනවා සංකාරෝ කියලා. වේදනං වේදනත්තාය සංකතං අභිසංකරොන්ති ඉති සංකාරෝ. ඊළඟට සංඥාව තත් ඒ විදිහටම කියන්න පුළුවන්. සංඥා මේ පාලි හරියට ව්‍යාකරණ ටික බලා ගන්න ඒවා මේ මම එච්චර පාලි දන්නේ. එතකොට සංඥා සංඥා සංඤත්තාය සංඥා සංඤත්තාය සංකතං අபிසංකරොන්තු ඉති. ඒකට කියනවා සංකාරෝ කියලා. සංඥාව සංඥාවක් පිණිස සකස් වීමක් තියනවාද? ඒ අபிසංස්කරණයට කියනවා සංකාරය කියලා. හරි. ඊළඟට සංකාරයටත් ඔහමයි. සංකාරං සංකාරත්තාය සංකතං. සංකාරයත් සංකාරයක් පිණිස සකස් කරනවා. ඒකත් අபிසංස්කරණය. අபிසංකරොන්ති ඉති සංකාරෝ. හරි. ඊළඟට මොකද අනිත් එක විඥාණයටත් ওই විදිහටම එනවා. මේක තියෙන්නේ මේ කජ්ජනීය සූත්‍රය කියන එකේ. කජ්ජනීය සූත්‍රය කියන එකේ තමයි සංඛාර ගැන කතා කරන්නේ ওই විදිහට. මේ අபிසංස්කරණ ගොඩක් සංඛාර කියන්නේ. අபிසංස්කරණය වෙනවා රූපේ රූපයක් විදිහට සංස්කරණයක් වෙනවා, වේදනාව වේදනාවක් විදිහට සංස්කරණයක් වෙනවා, සංඥාව සංඥාවක් විදිහට සංස්කරණයක් වෙනවා, සංකාරය සංකාරයක් විදිහට සංස්කරණයක් වෙනවා, විඥානය විඥානය විදිහට සංස්කරණයක් වෙනවා. එතනම තේරෙනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික සංස්කරණ ගොඩක්. හදපු දේවල් ගොඩක්. අபிසංස්කරණ. ඒවා මේ පවතින දේවල් නෙවෙයි. හිතෙන් අபிසංස්කරණ කරපු දේවල්. හිතෙන් සකස් කරපු, හිතෙන් නැවත සකස් කරපු දේවල්. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා අපි දෙයක් දන්නවනම් ඒවා මේ හිතෙන් නැවත සකස් කරපු දේවල්. එයාට හිතෙන් සකස් කරලා හිත දැනගත්තු දේවල්. හ්ම්. ඒ කියන්නේ උපද්දලා දැනගත්තු දේවල්. උපද්දලා දැනගත්තු දෙයකට උදාහරණයක් කියන්න. වතුරේ බල්ලෙක් හදලා දැනගත්තා නේද? කවුද? වතුරට ඉබෙන බල්ලා. වතුරේ බල්ලෙක් හදලා ඒ බල්ලා ගැන දැනගත්තා. වතුරේ ඉන්න බල්ලා ගැන දැනගත්තා. නෑ, ඒ අභිසංස්කරණයක් නේද? එළියෙත්තටම තියෙන එකක් නෙමෙයි. මේ හිතෙන් අභිසංස්කරණයක් කරලා තමයි දැනගත්තේ. තේරෙනවද ඒ අභිසංස්කරණය කියන එක? එතකොට ඒ විදිහට නැවත සකස් කිරීමක් මේ නේද? බල්ලෙක් වගේ පේනකොට බල්ලෙක්ව සකස් කරලා එළියේ ඉන්නවයි කියලා බාර ගන්නකොට ඔන්න අභිසංස්කරණයක්. දැන් බල්ලා කියන රූපයක් එතන සකස් කරලා, ඒ කියන්නේ හදලා උපද්දලා. උපද්දලයි බල්ලා ගැන දැනගත්තේ. දැන් බල්ලෙක්ව වතුරේ උපද්දලා තමයි ආයතන බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ. දැන් තේරෙනවද? රූපය රූපයක් බවට අභිසංස්කරණයක් කරලා තමයි රූපේ එළියේ තියෙනවා කියලා දැනගන්නේ. දැන් අපි එහෙම මොනවා හරි දැක්කොත් දකින්නේ රූපයක්ද වර්ණ සටහනක්ද? වර්ණ සටහනක්. ඇහැට අරන් දෙන්න පුළුවන් වර්ණ සටහන විතරයි. කනට අරන් දෙන්න පුළුවන් ශබ්ද සටහන විතරයි. නේද? සද්දයකට අදාළ සටහනක් විතරයි. නාසයට අරන් දෙන්න පුළුවන් ගන්ධයට අදාළ සටහනක් විතරයි. දිවට අරන් දෙන්න පුළුවන් රසකට අදාළ සටහනක් විතරයි. මතක තියන්න, රස අරන් දෙන්න බෑ. රසට අදාළ සටහනක් අරන් දෙන්න විතරයි. කයට පුළුවන් ඒ ස්පර්ශයට අදාළ පොට්ටබ්බයට හැපෙන දෙයට අදාළ සටහනක් අරන් දෙන්න විතරයි. හැපෙන දේ අරන් දෙන්න බෑ. සටහන. සටහනක් කියන්නේ චිත්‍රයක් වගේ. ඈ සංඥා මාත්‍රයක්. රූපයක් අරන් දෙන්න බෑ. ඒකට ඇහැ අරන් දෙන්නේ වර්ණ සංඥාවක් විතරයි නේද? ඒක සංඥා මාත්‍රයක්. ඒක රූපයක් නෙවෙයි. ඇහැ තුල හැදෙන ප්‍රතිබිම්බේ රූපයක්ද? නෑ, ඒක සංඥා මාත්‍රයක්. කණ්ණාඩිය ඇතුලේ ප්‍රතිබිම්බේ වගේ නේද? ඒක අල්ලන්න බෑ කවදාවත්. සංඥා මාත්‍රයක් විතරයි. හ්ම්. එතකොට ඒක දැන් රූපයක් බවට අභිසංස්කරණයක් කරනවා. ඒක රූපයක් පිණිස අභිසංස්කරණයක් කරනවා. කවුද කරන්නේ අභිසංස්කරණ ටික? හැමතිස්සෙම කරන්නේ මනස. මනස ඇතුලෙන් ඕක ගැන කල්පනා කරලා අභිසංස්කරණයක් කරනවා. දැන් කල්පනා කිරීම තුල හදන දේ හිත ඇතුලේනේ. මනසෙන් හදන දේ මනස දැනගන්නවනේ. ඒ වුණාට උතන අපිට සිහිය නුවණ නැහැ. අපි හිතන්නේ ඔය දැනගත්තේ එළියේ තියෙන දෙයක් කියලා. නේද? ඒකට තව වචනයකුත් කියනවා. මොකද්ද? කල්පනා කරන දේ දෙයක් කරන්නේ ප්‍රපංචයක්. ප්‍රපංච යම් හිතක් ඇති තම් ප්‍රපංචේති. ප්‍රපංචයක් බවට පත් කරනවා. ඔය දැනගත්තේ එළියේ තියෙන දෙයමයි. දැන් ඒක මනසෙන් කරන අභිසංස්කරණයක් නේද? මනසෙන් නැවත සකස් කිරීමක් නේද? මේ හිතෙන් හදපු දේ එළියේ තියෙන දෙයක් බවට නැවත සකස් කරන අභිසංකරොන්ති इति. ඔකට කියනවා සංකාරෝ. අතර රූපයක් රූපයක් බවට සකස් කරනවා. අභිසංස්කරණය. ඒ සකස් කරපු දෙයට කියනවා සංකාරෝ. අවිද්‍යාපත්‍ය සංඛාර. සංඛාර කියන්නේ බහුවචන. සංඛාරෝ කියන්නේ ඒකවචන. ඒකට සංඛාරෝ කියනකොට ඔන්න සංඛාරයක් හැදුවා. අපි සිංහලෙන් සංඛාරයක් කියනකොට එකයිනේ. අවිද්‍යාවෙන් සංඛාරයක් හැදුවා. ඒකට පාලියෙන් කියන්නේ අවිසංකරම් තීති සංඛාරෝ. හරි. අවිසංස්කරණය කරලා සංඛාරයක්. අවිසංකරම් තීති සංඛාරෝ. මොකද්ද දැන්? රූපයක් රූපයක් පිණිස සකස් කළා. රූපන් රූපත්තාය සංකතං සකස් වුණා. සංකතං කියන්නේ දැන් සකස් වෙලා ඉවරයි. රූපං රූපත්තාය සංකතං. දැන් රූපේ සංකත ධර්මයක්. සකස් වෙන ධර්මයක්. කොහොමද සකස් වුණේ? අபிසංකරොන්ති इति සංකාරෝ. හරි තේරුම් ගන්න, අபிසංස්කරණය කරපු සංකාරයක් ඔය රූපේ කියන්නේ. රූපේ කියන සංකතය අபிසංස්කරණය කරපු සංකාරයක්, අවිද්‍යාවෙන් කරපු සංකාරයක්. එන අවිද්‍යාපත්‍ය සංකාරයක් එක. රූපය කියලා අපි දැනගන්නේ අபிසංස්කරණයක්. වතුරේ ඉන්න බල්ලා කියලා ගොඩ ඉන්න බල්ලා දැනගන්නේ අபிසංස්කරණයක්. බල්ලෙක්ගේ රූපයක් කියලා දැනගන්නේ ඒක අபிසංස්කරණයක් මිසක් බාහිර පවතින රූපයක් නෙවෙයි නේද? රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති इति සංකාරං. අபிසංස්කරණයක් තමයි රූපය කියලා අපි බාරගන්නේ. බාරගන්නවා කියන්නේ ඒක එහෙමමයි කියලා විශ්වාස කරන, දෙඩිව පිළිගන්නවා, උපාදාන කරනවා. තත් සංකාරය වෙනකොට ඒක උපාදාන කරන මට්ටමකට ඇවිල්ලා. එළියේ රියන රූපෙමයි මේ දැනගත්තේ කියන මට්ටමට ඇවිල්ලා. ඒතකොට අபிසංස්කරණයක් කියන එක අමතක වෙලා. අபிසංස්කරණය හිතෙන්නේ කරන්නේ. දැන් බාරගන්නේ එළියේ තියෙන රූපේ කියලා බාරගන්නකොට දැන් අபிසංස්කරණයක් කියන එක දන්නේ නැහැ. බාහිර රූපයක්මයි ඔය දැනගත්තේ. දැන් අපි ඇහෙන් දැකලා අපි විශ්වාස කරන්නේම ඔය තියෙන රූපයක්මයි ඔය දැනගත්තේ කියලා. අපි දන්නේ නැහැ ඕක අபிසංස්කරණයක් කියලා. ඒක බුදු කෙනෙක් තමයි පැහැදිලි කරන්නේ. ඔය එළියේ තියෙන රූපයක් කියලා බාරගත්තට ඕක එළියේ තියෙන රූපයක් නෙවෙයි, අபிසංස්කරණයක්. රූපය පිණිස මනසෙන් සකස් කරපු අபிසංස්කරණයක්. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති इति සංකාරෝ. ඔව්, දෙයක් කියලා ගත්තට ඕක සංකාරයක්. සංකාරය තියෙන්නේ කොහෙද? අபிසංස්කරණයක්, මනසේ නැවත සකස් කරපු සිද්ධියක්. එළියේ දෙයක් බවට මනසේ සකස් කරලා. රූපං රූපත්තාය අபிසංකරොන්ති इति සංකාරෝ. ඒ වගේම වේදනාව දෙයක් බවට අபிසංස්කරණයක් කරලා. වේදනාව වේදනාවක් බවට අபிසංස්කරණයක් කරලා. එතකොට හිතෙන් තමයි වේදනාවකුත් පනවලා තියෙන්නේ. අபிසංස්කරණයක්. සංඥාවත් අபிසංස්කරණයක්. නැත්තම් සංකාරයක්. සංකාරයත් අபிසංස්කරණයක්. දැන් සංකාර කියන්නේ අපි කර්ම නේද? චේතනාවනේ සංකාරය බවට පත් වෙන්නේ. අන්න ඒකත් හිතෙන් කරපු අபிසංස්කරණයක් මිසක් එළියේ තියෙන දෙයක් නෙවෙයි. එතන අමාරුම දේ තමයි විඥානයත් අபிසංස්කරණය. විඥානේ ඔක්කොම දැනුවත් කරන්නේ. ඒකත් බලනකොට හිතේ අபிසංස්කරණයක්මයි. එහෙම වෙනම දෙයක් තියෙනව නෙමෙයි කොහෙවත්. ඒකත් මේ හිතෙන්ම සකස් කරපු අபிසංස්කරණය. අවිද්‍යාවෙන් සකස් කරපු අபிසංස්කරණය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම සංකාර ගොඩක්. සංකාර පහක් ඔය. රූපය කියන්නේත් සංකාරයක්, වේදනාව කියන්නේත් සංකාරයක්, සංඥාව කියන්නේත් සංකාරයක්, සංකාරය කියන්නේත් සංකාරයක්. එතන සංකාරය කියන්නේ අර කර්මය, චේතනා. චේතනාව වලින් කරන දේ. ඒකත් සංකාරයක්. විඥානයත් සංකාරයක්. ඒවා සේරම අபிසංස්කාර. අபிසංස්කරණය කරපු දේවල්. නැවත සකස් කරපු දේවල්. ඒතර සකස් කරපු දේවල් කියන්නේ උපද්දපු දේවල්. උපද්දපු දේවල්. ඉපද්දේ අවිද්‍යාව එක්කම හොඩකම එක්ක ඇත්ත ඇති ඇති නොදන්නකම මත තමයි උපද්දලා තියෙන්නේ. පටිච්ච සමුප්පාදේ. අවිද්‍යාපච්චා සංඛාර. එතන ටිකක් ගැඹුරුයි. එතන දැක්කොත් ගොඩක් ප්‍රශ්න ලිහෙනවා. තමන් ඇත්ත කියලා හිතාගත්තු ඒවත් බොරු වෙනවා. ඒක තව ගැඹුරට යනවා. මූලපරියාය සූත්‍රෙදි නාම රූප කියන්නේ සංඥාව පමණයි. නාම රූපයත් සංස්කරණය. විඥානයත් සංස්කරණය. දැන් අපිට හිතෙනවානේ නාම රූපයි විඥානයි තියෙනවා කියලා. ඒව නිකන් තියෙනා නෙමෙයි. ඒවා තියෙන්නෙත් අවිජ්ජා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප. නාම රූප විඥාන තියෙන්නෙත් සංස්කරණයක් මත, අභිසංස්කරණයක් මත. නාම රූප විඥාන කියන ටික තමයි ඔය කිව්වේ ඇත්තටම. විඥානයත් අභිසංස්කරණයක්, සංඛාරයක්. නාම රූප වල තියෙන රූපයයි නාම ධර්ම තුන තමයි ඉතුරු ටික. වේදනා, සංඥා, සංඛාර නේද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහම අභිසංස්කරණය කරපු සංඛාර ගොඩක්. අභිසංකරොන් තීති සංඛාරෝ. අභිසංස්කරණය කරපු ಜಾති ටිකක් තමයි ඔය පහ. එහෙනම් උපද්දපු ಜಾති. උපද්දලා පරිහරණය කරන ඒවා. උපද්දලා පරිහරණය කරන්නේ. දැන් වතුරේ බල්ලව උපද්දලා තමයි ඌට බුරන්නේ. නේද? උපද්දලා පරිහරණය කරන්නේ. වතුර බල්ලෙක්ව උපද්දලා තමයි ඌට බුරන්නේ නේද? එතකොට ඒ උපද්දන්නේ අපේ ආයතන වැඩ කරනකොට. ආයතන කීයක් තියෙනවද? හයක් තියෙනවා නේද? ඇහ, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔය ආයතන පරිහරණය කිරීමේදී උපද්දන ಜಾති ටිකක් තමයි අභිසංස්කරණය කරන්නේ. මොනවාද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ආයතනයක් වැඩ කිරීමේදී උපදින ස්වභාව පහක් තමයි ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන්නේ. ආයතනයක් වැඩ කරන මොහොතේ උපදින ಜಾති පහක්. උපදින කිව්වහම ඉතින් අපිට හිතන අපි නෙමේ උපද්දන්නේ. ඔව එළියේ නිකන් හට ගන්නවා කියලා. එළියේ හට ගන්නවා නෙමේ. කොහෙද ඔය හටගන්නේ? මනසේ. මනසෙන් කරන අභිසංස්කරණ ටික. මනසෙන් අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා අපි ඒවා මනසෙන් හදන සංකාර කියලා දන්නේ. අවිද්‍යාව නිසා ඔය අභිසංස්කරණ, අභිසංස්කරණ කරපු සංකාර කියලා දන්නේ. නැවත මේවා පිණිස සකස් කරපු දේවල්, අපි හදාගත්තු දේවල් කියලා දන්නේ නැහැ. දන්නේ නැත්තේ අවිද්‍යාවෙන්. ඔය පහත් මනසෙන් හදපුවා කියලා දැනගත්තොත් එතකොට සංස්කරණයක් වෙන්නේ නැහැ. හයි, අවිද්‍යාව යෙදෙන්නේ නැහැ නේ එතකොට. ඔය පහ හිතෙන් හදපුවා කියලා දැනගත්තොත් නේද? ඒවා පිහිටවන්නේ. හිතෙන් හදපුවා කියලා දැනගත්තොත් දෙයක් කරන්නේ නැහනේ. පිහිටවන්නේ නැහැ. ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ කියනවා. පිහිටවන්නේ නැහැ. පිහිටියේ නැත්නම් විඥානෙට මේ පිහිටන්න බැරි වෙනවා. විඥානෙට අල්ලගන්න බැරි වෙනවා ඒවා. මේවත් උපද්දපු දෙයක් කියලා දැක්කොත් එහෙම, නීක්ෂණයේදී උපද්දපු, මනසෙන් උපද්දපු දෙයක් කියලා දැක්කොත් එහෙම විඥානෙට පිහිටන්න බැරි වෙනවා. පිහිටන්න තැනක් නැති වෙනවා. විඥානේ පිහිටන තැන තමයි ඔය රූප, වේදනා, සංඥා, සංකාර කියන්නේ. දැන් රූපයක් අල්ලගෙන ආයෙ ආයෙ හිතන්න පුළුවන් නේ. ඒ හිතන්න පුළුවන් කියන්නේ පිහිටන්න පුළුවන්. හරි. විඥානෙට බැස ගන්න පුළුවන්. ආයෙ ආයෙ ඒක ගැන හිතන්න පුළුවන්. හරි. දැන් එහෙම හිතන්න පුළුවන් වෙන්නේ එළිය දෙයක් කළොත් නේ රූපේ. දැන් එළියේ තියෙන දෙයක් ගැන නේද ආයේ ආයේ හිතන්න පුළුවන්. නැත්තම් තමන්ගේ ශරීරය ගැන ආයේ ආයේ හිතන්න පුළුවන්. ඇයි? මේක දෙයක් කරලා පිහිටෝලා. ඒතර විඥාණයට වැඩ තියෙනවා ඒතකොට. නේද? ඒතර එළියේ තියෙන රූපේ හරි මේ ශරීර රූපේ හරි උපද්දල පරිහරණය කරන එකක් කිව්වොත් උපද්දල උපද්දල කියන්නේ දැන් කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා අපි මූණ බලන්නේ ප්‍රතිබිම්බයක් උපද්දල නේද නැත්නම් කණ්ණාඩිය ඇතුලේ ප්‍රතිබිම්බය තිබුණාද අපි ගිහින් බලනකම් දැන් උපද්දල බැලුවා උපද්දල බැලුවා ඒ ක්ෂණේදී ඒක උපද්දල තමයි බැලුවේ බලන නිසායි පේන්නේ බලන නිසයි පේන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නවා යම් කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් යම් කිසි කෙනෙක් මේ කණ්ණාඩියකින් මුහුණ බලනවා නැත්නම් අර පැහැදිලි වතුරෙන් මුහුණ බලනවා. ඒක බලන නිසා නේද පේන්නේ. ඒ බලන නිසාමයි පේන්නේ. උපද්දන නිසාමයි පේන්නේ. පජ්ජෝ සමන්නාහාරෝ කියන එකත් ඒ වගේ දෙයක් තමයි. ඒ උපද්දප එතනින්ම පැන නැංග දෙයකට අවධානය යොමු කරලා. ඕන ආයතනික ওই සිද්ධිය තමයි කරන්නේ. හරි? උපද්දලයි බලන්නේ. ඈ? ඔව්. දැන් ඒ උපද්දන්න මෙහෙමයි. දැන් උපද්දපු කෙනාට ඒ මට්ටමෙන් කතා කරද්දි ඒක උපද්දන්න ඕන දේවල් ටිකක් කතා කරන්න පුළුවන්. ද මේක දකින්න මේ දහම ක්‍රමක්‍රමයෙන් ගැඹුරට ගෙනියන්නේ මොහොදු වෙරළේ ඉඳන් ටික ටික ගැඹුරට නිගෙනියන්නේ. ඒක ගැඹුරින්ම කියුවට මේක තේරෙන්නේ නැහැ. ඒත් මොහොදු වෙරළේදී දැන් ඕක ඉපැද්දුවේ ඉපැද්දුවදී උපදීනේ දේවල් වලින්ම අපි කතා කරනවා. එයාට තේරෙන භාෂාවෙන් දැන් මේ මේක ඉපැද්දුවේ මේ දේවල් තිබුණා හින්දා හා ඒ දැකීම ඇහෙන් දකිනකොට දකින්න නම් ඇහක් තියෙන්න ඕන රූපයක් තියෙන්න ඕන විඥානයක් තියෙන්න ඕන කියන මට්ටමෙන් කතා කරනවා ඒක මූලික මට්ටම හරියට බාලාංශය වගේ එකපාරටම ශිෂ්‍යත්වය කරන්න දාන්නේ එකපාරටම ඔලෙවල් කරන්න දාන්නේ නැහැ ඈ දැන් මුලින්ම දකින්න නම් මේවා තියෙන්න ඕනනේ ඇහැ තියෙන්න ඕන රූපයක් තියෙන්න ඕන විඥානයක් තියෙන්න ඕන කියලා පටන් ගන්න වෙනවා හරි පෙතෝයේ ಜಾති තුන තියෙන කෙනාට කියනවා ඔය ಜಾති තුන තියෙනවා කියලා දැනගත්තේ පස්සෙන් පස්ස චෛතසිකයන්නේ හිතේ තියෙන ස්වභාවය චෛතසිකයක් කියන්නේ. පස්ස චෛතසිකෙන් කියලා තියෙන්නේ මොනවාද? ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, විඥානයක් තියෙනවා කියන කතාව. ඒක චෛතසිකෙන් කරපු දෙයක්. ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, විඥානයක් තියෙනවා. තින්නම් සංගති පස්සෝ. හැබැයි දැන් මූලික මට්ටමේදී ඔක කිව්වට පස්සේ කියන්නේ පනෝගත්තු දෙයක්. පස්ස පඤ්ඤාත්තියා පඤ්ඤා පෙස්ස තීති. ඨානමේතං විජ්ජති. මදුපින්ඩික සූත්‍රෙදි කරගෙන. අසත්‍යිකල්ලි රූපත්‍යිකල්ලි චක්කුඥානෙ ඇතිකල්ලි පස්ස පඤ්ඤාත්තියා පනෝ ගන්නවා කියන සිද්ධියක් විද්‍යමාන වෙනවා. චක්කුස්මින් සති රූපේ සති චක්කුඥානෙ සති පස්ස පඤ්ඤාත්තියා පඤ්ඤා පෙස්ස තීති ඨානමේතං විජ්ජති. මෙහෙම දෙයක් විද්‍යමාන වෙනවා. ඇහක් තියෙන කෙනාට රූපයක් තියෙන කෙනාට චක්කු විඤ්ඤාණි තියෙන කෙනාට පස්සය කියලා සිද්ධියකුත් තනෝ ගන්නවා කියන දෙයක් දකින්න පුළුවන්. දැන් වතුරට එබෙන බල්ලා බුරනකොට අපිට දකින්න පුළුවන් මෙයාගේ ඇහැකුත් තිබිලා තියෙනවා බල්ලව දකින්න. එයාගේ මට්ටමට වතුරේ බල්ලෙකුත් ඉඳලා තියෙනවා දකින්න. ඕක දැනගත්තු විඤ්ඤාණිකුත් පහළ වෙලා. එහෙනම් එයාගේ පස්ස චෛතසිකේ වැඩ කරලා තියෙනවා. ඒ පස්සෙන් කියපු දේ විශ්වාස කරලා තමයි ওই වතුරට බුර බුරා ඉන්නේ. පස්ස පඤ්ඤාත්තිය පනෝගෙන කියන එක දැන් විද්‍යමාන වෙනවා. පස්ස පඤ්ඤාත්තිය තියෙනකන් ඒක ඒකෙන් වේදනාවකුත් විඳිනවා කියලා සිද්ධියකුත් විද්‍යමාන වෙනවා. පස්ස පඤ්ඤාත්තිය සති වේදනා පඤ්ඤාත්තෙන් පඤ්ඤාපෙස්සති इति තානමේතං විජ්ජති. වේදනා පඤ්ඤාත්තිය සති සංඥා පඤ්ඤාත්තෙන් පඤ්ඤාපෙස්සති इति. පඤ්ඤාපෙස්සති इति කියන්නේ පනෝගත්තා. සංඥා පඤ්ඤාත්තිය පඤ්ඤාපෙස්සති इति සංඥා පඤ්ඤාවක් පනෝගත්තාය කියන සිද්ධියකුත් අපිට විද්‍යමානයි. තානමේතං විජ්ජති. එයාට නෙමෙයි අපිට විද්‍යමානයි නේ. රැවටුණට එනාට විද්‍යමාන නැහැ. රැවටුණ කෙනා ඒක ඇත්ත කරගෙන ජීවත් වෙන්නේ. නුවණින් බලන කෙනාට ප්‍රඥාවෙන් දකින කෙනාට මෙහෙම සිද්ධියක් වෙලා නේ කියලා අන්න පේනවා පැත්තක ඉඳලා. තානමේතං විජ්ජති. සංඥා පඤ්ඤාත්තිය සති විතක්ක පඤ්ඤාත්තෙන් පඤ්ඤාපෙස්සති इति. ඒක ගැන කල්පනා කරන විතක්ක පඤ්ඤාත්තෙන් පඤ්ඤාපෙස්සති इति තානමේතං විජ්ජති. විතක්ක පඤ්ඤාත්තිය සති ප්‍රපංච ප්‍රපංච සංඥා සංකා කියන ප්‍රඥාප්තිය. ප්‍රපංච සංඥා සංකා කියන පඤ්ඤාප්තියක් පනෝගත්තාය කියලා. තානමේතං විජ්ජති. එහෙම සිද්ධියකුත් දකින්න පුළුවන්. බල්ලෙක් කියලා ප්‍රපංචය පනෝගත්තාය කියන සිද්ධියකුත් ඔන්න විද්‍යමාන වෙනවා. විද්‍යමාන වෙන්නේ එයාට නෙවෙයි. එයා හිතන්නේ බල්ලා ඉන්නවමයි. අපිට තමයි මේ ප්‍රපංචය පනෝගිනෙනි කියන සිද්ධියක් විද්‍යමාන වෙන්නේ. තානමේතං විජ්ජති. ඊළඟට බඳුපින්ඩික සූත්‍රයේ ඊළඟ එක තමයි චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති. එහෙ නැති කල්ලි රූප නැති කල්ලි චක්කු විඥානේ නැති කල්ලි පස්සපඤ්ඤත්තින් පඤ්ඤාපෙස්සති इति කියන සිද්ධිය. නේතන්තානං විජ්ජති. දකින්න බෑ. පස්සපඤ්ඤත්තිය පනෝ ගන්නවා කියන එකත් දකින්න බෑ. එහෙ නැත්තම් රූප නැත්තම් චක්කු විඥානේ නැත්තම් පස්සේ නැත්තම් වේදනා පඤ්ඤත්තිය පනවනවා කියන එකත් දකින්න පුළුවන්ද? බෑ. නේතන්තානං විජ්ජති. වේදනාව නැත්තම් සංඥාවක් තියෙයිද? ඒ ප්‍රඥාප්තියත් නෑ. නේතන්තානං විජ්ජති. සංඥාව නැත්තම් විතක්ක කරන්න දෙයක් තියෙයිද? දැන් කල්පනා කරන්න දෙයක් තියෙයිද? සංඥාවක් තිබුණත් විතරයි කල්පනා කරන්න තියෙන්නේ. සංඥාවකුත් නැත්තම් කල්පනා කරන්න දෙයක් නෑ. විතක්ක පඤ්ඤත්තෙන් පඤ්ඤාපෙස්සති इति නේතන්තානං විජ්ජති. කල්පනා කරන්න නැත්තම් ප්‍රපංච හැදෙයිද? නෑ. ප්‍රපංච පඤ්ඤත්තිය පඤ්ඤාපෙස්සති इति නේතන්තානං විජ්ජති. එහෙම දෙයක් විද්‍යමාන වෙන්නේ. දැන් ඔන්න අතන ඉඳන් එහාට යන්න ධර්මතාවය ඔය පෙන්වන්නේ. මේවා තිබුණත් මෙහෙම වෙනවා, තිබුණ නැත්නම් ඔහොම වෙන්නේ නැහැ. මේ පෙන්වන්නේ පටිච්ච සමුප්පාදේ. ඉමස්මෙන් සති ඉදං හෝති, ඉමස්මෙන් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. ඒක තේරුම් ගන්න එහෙනම් ඇසයි රූපේයි චක්කු විඥානේයි තියෙන්නේ කොහොමද, නැත්තේ කොහොමද කියන ධර්මතාවය තේරුම් ගන්න වෙනවා. නැහ අපිට ඇසට සමුදේ හොයා ගන්න වෙනවා, රූපෙට සමුදේ හොයා ගන්න වෙනවා, විඥාණයට සමුදේ හොයා ගන්න වෙනවා. මේ සමුදේ යෙදෙනකන් තමයි ඒවා තියෙන්නේ. සමුදේ යෙදුනේ නැත්තම් අසති. ඉමස්මින් අසති ඉදං නහෝති. නේද? ඒතර විඥාණයට සමුදේ මොකද්ද? ඇහැයි රූපයයි. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානයි. එතකොට විචක්කු විඥාන ඉපදිලා තියෙන්නේ මොනවා නිසාද? ඇහැයි රූපේයි නිසා. විඥාන ඉපදිලා තියෙන්නේ ඇහැයි රූපේයි නිසා. ඇහැයි රූපේයි තිබුණ නැත්නම් විඥානේ උපදීද? නැහැ. නැහ විඥානං අසති. ඇහැයි රූපේයි නැති වුණොත් ඇහැයි රූපේයි තිබුණත් විඥානේ තියෙනවා. හරි. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති. චක්කු විඥානේ තියෙන්නේ ඇහැයි රූපේ තිබුණොත්. ඇහැයි රූපේ නැති වුණොත් චක්කු විඥාණය පිහිටන්නේ නැහැ. ඇහැයි රූපේ තියෙන්නේ කොයි වෙලාවෙද කියලා හොයාගන්න වෙනවා. නැ රූපේ වතුරේ ඉන්න බල්ලා කොයි වෙලාවෙද ඉන්නේ? බලන වෙලාවේ. බලින් බලන්න කලිනුත් හිටියේ නෑ, ඊට පස්සෙත් නෑ. බලන වෙලාවෙනේ වතුරේ බල්ලෙක් හිටියේ නේද? ඒ වතුරේ බැලලා ඉන්නේ. උපද්දපු එකක්ද වතුරේ ඇත්තටම ඉන්නා? උපද්දපු එකක්. එහෙනම් එතන සමුදේ තියෙනවා අවිද්‍යාව, මෝඩකම. ඒතර මෝඩකම තියෙනකන් විතරයි වතුරේ බැලලා ඉන්නේ. නේද? නැතු වතුරේ බැලලි ඉඳලා නැති වුණා හැම නෙවෙයි ඈ. මෝඩකම යෙදුනොත් බල්ලා ඉපදුනා. මෝඩකම යෙදුන්නේ නැත්තම් උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ කියන්නේ නිරෝධය. උපදින්නේ නැහැ කියන්නේ නිරෝධය. හටගෙන නැති වුණා කියන්නේ නිරෝධය නෙවෙයි. ඉපදිලා නැති වුණා කිව්වොත් නිරෝධය නෙමෙයි නැති වුණා. සාස්වතේ ඉඳලා උච්ඡේදයට පැන්නා. හටගත්ත මොහොතේ තියෙන දැන් නැහැ. ඒක නෙමෙයි. හරි. ඇතිලා නැති වුණා නෙවෙයි. අනිත්‍ය වේ අනිත්‍ය නෙවෙයි. ඇතිලා නැති වුණා කිව්වොත් ඇති වුණ මොහොතේ තියෙනවා, නැති වුණාම නැහැ. සාස්වත උච්ඡේද. පටිච්ච සමුප්පාදයේ ওই අන්ත දෙකටම වැටෙන්නේ නැහැ. මදමාවත. මත් පටිච්ච සමුප්පාදයේ කියන්නේ මොකද්ද? හේතු ඇතුකල්හි තියෙනවා. හේතු නැත්තම් නිරෝධයි. නිරෝධයි කියන්නේ ඉපදිලා නැහැ. ඇතිලා නැති වුණා නෙවෙයි. ඇති වුණා නම් හේතු යෙදිලා. නේද? ඇති වුණා නම් හේතු යෙදිලා. හේතු යෙදෙන්නේ නැත්තම් ඇති වෙලා නැහැ. ඒ ධර්මතාවය. ඒක අනිච්ච සංඥාව. ලෝකෙන් එතර වෙන අනිච්ච සංඥාව. එතකොට වතුරේ බල්ලා ඉන්නේ බලන කන්ද මෝඩකම තියෙන කන්ද? මෝඩකම තියෙන කන්ද. මෝඩකම නැතුව ඔච්චර වතුරට ඉබුණත් ප්‍රශ්නයක් නැහැ. වතුරේ බල්ල උපදීද? නැහැ, උපදින්න හේතු නැහැ. ඡායාවක් නම් වෙයි. බල්ලෙක් උපද්දයිද? නැහැ. ඇයි? මෝඩකම නැහැ. එහෙනම් බාහිර රූපේ ඉපදින්නේ අවිද්‍යාව තියෙනකම් මෝඩකම තියෙනකම් නේද? අන්න දැන් නුවණක් එනවා. එහෙනම් එහෙන් දැනගත්තු බාහිර රූපේ තියෙන්නේ මෝඩකම තියෙනකම්, අවිද්‍යාව තියෙනකම්. එහෙනම් ඒකත් සංකාරයක්. අභිසංස්කරණයක්. රූපං රූපත්තාය සංකතං අභිසංකරොන්ති इति සංකාරං. රූපයක් රූපේ පිණිස සකස් කළා. අන්නේ අபிසංස්කරණය තමයි සංඛාරය. රූප කියන සංඛාරයක් සකස් කළා. මෝඩකම තියෙනකම්. ඔව්. මෝඩකම නැත්තම් ඒ සංස්කරණය වෙයිද? නෑ. රූපයක් පිණිස රූපයක් සකස් කරන්නේ නෑ. හරි. අවිද්‍යාව නැති වුණා නම් අපිට පරිහරණය කරන්න රූපයක් දැන් සකස් කරන්නේ නෑ, අபிසංස්කරණයක් කරන්නේ නෑ. අවිද්‍යාව තියෙනකොට, මෝඩකම තියෙනකොට අපිට නැවත නැවත පරිහරණය කරන්න සකස් කර. විඥාණයට පිහිටන්න රූපයක් සකස් කළා. ආය ආය හිතන්න. ඒ වතුරේ ඉන්න බල්ලා හොඳ බල්ලෙක්ද, නරක බල්ලෙක්ද, සිල්වත් බල්ලෙක්ද, හොරෙක්ද කියලා හිතන්න රූපයක් සකස් කළා. එතකොට නේද බුරන්න පුළුවන්. මේ විඤ්ඤාණයට පිහිටන්න පුළුවන් වුණොත් නේද බුරන්න පුළුවන් ඊට පස්සේ. ඈ? එයා ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ පිහිටියොත් නේද? අපිට එක එක්කෙනා ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ පිහිටියොත්. ඈ? රූපං රූපත්තාය සංකත කළොත් තමයි. අපි සංකරොන්ති इति සංකාර. රූපයක් රූපයක් බවට පිහිටෙව්වොත් අபிසංස්කරණය කළොත් තමයි අවිද්‍යාපත්‍ය සංකාර. අවිද්‍යාපත්‍ය සංකාර කළොත් දැන් රූපයක් තියෙනවා, ආය ආය විඥාණයට පිහිටන්. නේද? ඔබනායි නිමිති තියෙනවා කියන්නේ. නිමිති ඉතුරු කරගත්තයි නිමිති ආය ආය විඥාණය පිහිටන්න පුළුවන්. විඥාණයට පිහිටන්න භූමියක් සකස් කරනවා. ඒ සකස් කිරීමම නිමිත්තම තමයි කර්මය වෙන්නේ. හරි, අවිද්‍යාවෙන් දැන් ලෝකෙට අයිති දෙයක් හැදුවා. එතකොට ලෝකෙට අයිති දේ කිව්වහම ඒකෙත් ගැඹුරක් තියෙනවා. අපි දැන් කතා කරන්නේ එළියේ තියෙන දේම නේ. එළියේ තියෙන දේ කළොත් කොහොමද දැන් අහුවෙලානේ? අය පැහැදිලි නේ? බල්ල වතුරේ හිටියොත් කොහොමද දැන් අහුවෙලා ලෝකෙට? හරි, ඔතනින් ටිකක් එහාටත් ගැඹුරක් තියෙනවා. එළියේ ඉන්න බල්ල නැති වුණාට හිතෙන් හදපු බල්ලා හිටියත් ඌ ගැන කතා කර කර ඉන්න පුළුවන් නේ? ඒත් හිතා ඉන්න පුළුවන්. ඒත් විඤ්ඤාණයට නිකන් පිටින්න හැකියාවක් තියෙනා නේද? ඔව්. තාම අර දකින්න පුළුවන් බල්ලෙක් ඉන්නවා. එළිය නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ භෞතිකව සතර මහා ධාතු නොවෙන්න පුළුවන්. එහෙනම් දකින්න පුළුවන් බල්ලෙක් ඉන්නා. හීනෙන් හරි දකින්න පුළුවන්. හීනෙන් දැක්කත් ඇති බය වෙන්න නේද? දැන් එතකොට දැන් රූපවලට අහු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර එළියේ තියෙන අල්ලලා බලන්න පුළුවන් මට්ටමේ රූපයක් නෙවෙයි, හිතෙන් දකින්න පුළුවන් රූපයක්. තාම දකින්න පුළුවන් රූපයක්. ඒ කියන්නේ ඇහැ නැති වෙලා නැහැ. ඇහෙන් දකින්න පුළුවන් බල්ලෙක් ඉන්නවනේ. මනසෙන් දකින්නවා කියලා අවබෝධේ නැහැ. අපි අල්ලන්න බෑ, දකින්න පුළුවන්. අල්ලන්න බෑ, දකින්න පුළුවන්. ඈ ඒ ඒ මනසෙන්නේ කියලා අවබෝධේ නැහැ. බල්ලෙක්ව පේනවා. අල්ලන්න පුළුවන් එකෙක්වත් නෙමෙයි. චිත්‍රපටියක් බලන්න පුළුවන් නෙමෙයිද? තාම ලෝකෙට අහු වෙන්න පුළුවන්. හැබැයි ඒ ලෝකේ අල්ලන්න පුළුවන් ලෝකයක් නෙවෙයි කියලා දන්නවා. කාටුන් චිත්‍රපටියක් බලන්න පුළුවන් නේද? ඒ ලෝකෙට අයිති දේවල් හදාගෙන රස විඳින්න පුළුවන්. හැබැයි හොඳටම දන්නවා අල්ලන්න බැහැයි කියලා. නේද? ඔව්. හදට එක මට්ටමක් අල්ලන්න පුළුවන් රූපේ තියෙන එක, අනිත් මට්ටම අල්ලන්න බැරි හිතෙන් හදපු රූපයක් ඔය තියෙනවා කියලා දැනගන්න එක. තාම රූපෙට අහුවෙලා. ඒ මට්ටමට කියනවා රූපාවචර මට්ටම කියලා. දැන් කාමාවචර මට්ටමෙන් පොඩ්ඩක් එහාට ගිහින්. කාමාවචර මට්ටම කියන්නේ ඔය එළියේ දේවල් තියෙනවමයි. ඈ අහුවෙන දේවල් තියෙනවා. දැන් අහුවෙන්නේ නැහැ. ඒ උනාට තාම දේවල් තියෙනවා. බලබලා ඉන්න පුළුවන්. දැන් කාමාවචර නෙමෙයි, හැබැයි තව මට්ටමක කෙලෙස් වලට අහුවෙලා. ඒ රූපාවචර. හැබැයි ඒක ඉහළයි ආ. කාමාවචර මට්ටමට වඩා ගොඩක් එහාට ගිහිල්ලා. කාමාවචර මට්ටමේ කෙලෙස් ටික යටපත් වෙන්න ඕන. ඈ? ඔව්, ධ්‍යාන නැතුවක් තියෙනවා රූපාවචර මට්ටම. මේක හොඳට විදර්ශනය කළොත් එන්න පුළුවන් රූපාවචර මට්ටමට. ඇස් අරගෙන එන්න පුළුවන්. ආ, ධ්‍යානෙට යන්න නම් ඇස් වහගන්න වෙනවනේ නේද? දැන් අවබෝධය තුලින් ප්‍රඥාව තුලින් එන්න පුළුවන්. කාම ලෝක සංස්කරණය වෙන්නේ නැහැ. හැබැයි රූපාවචර ලෝකේ සංස්කරණය වෙන්න පුළුවන්, අරූපාවචර ලෝකේ සංස්කරණය වෙන්න පුළුවන්. ඒ කෙලස් තාම පවතිනවා. ගැඹුරු වැඩි තවන්තරනේ මේ වයිස්. දැන් තමන් කඩන්න ඕන රූප මේ කාමාවචර මට්ටම. අපි කාම ලෝකයේ කෙලස් නේ අපේ දෙන්නේ. ඒතර මේ මට්ටමේ ඒවා තමයි දැන් කඩන්න ඕන. මේක ටිකක් අර වැඩිපුර දැනුමට කිව්වේ. ඔව්, හිතෙන් හදලා එළියෙන් තියන්නේ. හැබැයි හිතෙන් හදපු එක තියෙනවා. හිතෙන් හදන එකට කෙලස් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. ඒක සියුම්. ඒ මට්ටම සියුම්. ඒ මට්ටම කැදෙන්න නම් ඒ මට්ටමත් තේරුම් ගන්න වෙනවා. අද විඥාණයෙන් හදපු ලෝකයක් තියෙනවා තාම. අජ්ජත්තික කොහොම හරි විඥාන ලෝකය. ඔකට කියන්නේ විඥානවාදය කියලා. තාම පටිච්ච සමුප්පාදේ සම්පූර්ණ නැහැ. දැන් හැම දෙයක්ම හිතෙන් හදපු දෙයක් කියනකොට තාම විඥානවාදී. තාම ලෝකෙන් එතර වෙලා නැහැ. ඈ? භෞතිකවාදී ඉඳලා විඥානවාදයට පණිනවා දැන්. භෞතික දෙයක් තියනවා කියුවා අල්ලන්න පුළුවන්නේ. නේද? ඔව්. එතකොට අල්ලන්න පුළුවන් ලෝකෙත් ඇත නැත කියලා කතා කරන්න පුළුවන්. විඥාණයෙන් හදපු ලෝකෙත් ඇත නැත කියලා කතා කරන්න පුළුවන්. ඇත නැත කියනකොට පටිච්ච සමුප්පාද නිවි. සාස්වත උච්ඡේද. විඥාණයෙන් හදපු දේ තියනවා, විඥාණයෙන් හදපු දේ නැහැ කියලා එතනත් මත දෙකකට වැටෙන්න පුළුවන්. දෙකට අහුන වෙන්නේ පටිච්ච සමුප්පන්න බව දැක්කොත් විතරයි. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය දැක්කොත් විතරයි. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ තුන් ලෝකෙම්ම ඈතර වෙන පැත්ත. එතකොට අපි රූපය ගැන විතරක් බලලා මදි. වේදනාව ගැන බලන්නත් තියෙනවා, සංඥාව ගැන බලන්නත් තියෙනවා, සංකාර ගැන බලන්නත් තියෙනවා, විඥාන ගැන බලන්නත් තියෙනවා. හරි. අපි මේ ටික කතා කරලා නෑනේ. දෙබේ මේ ටික කතා කරනවා රූපය තිරිසිඳ දැකලා ඉන්න ඕන. රූපෙත් මුලා වෙලා මේ ටික අල්ලන්න යනවා කියන එක ඒක ටිකක් ඈ කරන්න අමාරු වැඩක්. ඉස්සෙල් අපේ තදබල කෙලෙස් ටික කඩා ගන්න වෙනවා. කාමාවචර මට්ටමේ කෙලෙස් ටික කඩා ගන්න වෙනවා. හරි. ඒක කාම භූමිය කියන්නේ මේ ඇහැකනනාසයේ දිව ශරීරයට අහු වෙන ඒවා එළියේ තියෙනවා කියන මට්ටම. එළියේ තියෙනවා. එළියේ තියෙනවමයි කියලා අපිට දැනගන්න පුළුවන් ගැටෙන්න ඕන. හැතෙන්න ඕන. එතකොට මේ එළිය තියනවා කියන්නේ නේ? හැතෙන්නේ මොකටද? ශරීරයට. කයට හැපෙනවා. දිවටත් හැපෙන්න ඕන නේද? එළිය කෑම තිබුණාට රස දැනෙන්නේ නැහැ නේද? ලුණු වැඩිද කියලා දන්නේ නැහැ නේද? ආ හොද්ද වුයලා තිබුණාට. ගැටෙන්න ඕන නේද? ඈ? ඊළඟට නාසය ගැටෙන්න ඕන. දැන් අර සමහර මලමිනි එහෙම සීල් කරනවා. එතකොට ඒක ඔහි තියලා තියන්න පුළුවන් එළියට ගඳ එන්නේ නැහැ. නේද? දැන් ගඳයි කියලා දන්නවද එතකොට? නැහැ. ඇයි? හැපෙන්නේ නැහැද? එතකොට බලන්න ඔය කය, කාය ආයතනේ, ජීව ආයතනේ, ගහන ආයතනේ. ඒවයි තියෙනවා අපිව කාම ලෝකෙට. මේ රූප තියෙනවමයි හැපෙන්න දේවල් තියෙනවා. අල්ලන්න පුළුවන් දේවල් තියෙනවා කියන මට්ටමකට දානවා නේද ඔය ආයතන තුනේ? ආ ඒවයි ඇවිල්ලා හැපුන්නේ නැත්තම් ඒ අත්දකින්න බෑ. ඇහෙන් අත්දකින්න නම් හැපෙන්න ඕනද? අර ඈත තියෙන එක දැන් ගින්දරක් පේනවා ඈත. ගින්දර ඇවිල්ලා ඇහි හැපෙන්න ඕනද දකින්න? හැපුණොත් එහෙම අරියට එන්නේ නේ, දැහැ පිච්චෙනවා. අර දැන් රස දැනෙන්න වගේ හැපෙන්න ඕනේ නෑනේ ඇහෙන් දකින්න. නේද? ඔව්. එතකොට ඇහැටයි කනටයි ඔන්න ඔය වගේ සිද්ධියක් තියෙනවා. කනට අපිට ඒක එච්චර හිතා ගන්න බෑ. ඒ වුණාට ඒකේ සියුම් මට්ටම එහෙමයි. හරි. ඇහැටයි කනටයි එකයි. ඔය මේ මේ අර දෙවිවරුන්ට තියෙනවනේ නේද, දිබ්බ සෝත දිබ්බ චක්කු. දෙවිවරුන්ට පුළුවන් දිබ්බ චක්කු කියන්නේ දැන් ඈත තියෙන දේවල් දකින්න පුළුවන්, ඈත තියෙන සද්ද අහන්න පුළුවන්. එහෙනම් කනේ වැදිලාද ඔය අහන්නේ?
ඒක හිතන්න ඕනේ නේ. අපේ නම් කනේ වදින්න ඕනේ නේ. පොරෙන් අහගෙන හිටියත් බෑ නිකන්. කනේ යන්තම් හරි වදින්න ඕනේ. හැබැයි හිත දිනු කරගත්තොත් අර උපද්ද ගන්න පුළුවන් වෙයි ඈ. දිබ්බසෝත දිබ්බචක්කු. අනුන් කතා කරන් ටික අහගෙන ඉන්න ඕන නම් කොහොම හරි උපද්ද ගන්න. භාවනා කරලා උපද්ද ගන්න ඕනේ. දිබ්බසෝත මෙහෙ ඉඳන් අහන්න පුළුවන් ගෙදර අල්ලපු ගෙදර එක්කෙනා බණින එක. එතකොට දෙවතන නුවණක් ගන්න. දැන් අයි කාමාවචර මට්ටමේදී මේවා හැපෙන්න ඕන ගතියක් තියෙනවා. අපිට කාමාවචර හේදී හැපෙන්න ඕන, කාමාවචර කණේදී හැපෙන්න ඕන. හැබැයි රූපාවචර මට්ටමේදී ඇහැකන තියෙනවා, හැපෙන ගතිය නැහැ. දැනගන්නවා. ඇහෙන් දකින්න පුළුවන්, කනෙන් අහන්න පුළුවන්, හැබැයි අල්ලන්න පුළුවන් ගතියට දාන්නේ නැහැ. අර ලෝකේ හදන්නේ මේ කයෙන් දිවෙන් නාසයෙන් අල්ලන්න පුළුවන් මට්ටමට හදන්නේ නැහැ. ඒවෙන් අත්දකින්න මට්ටමට ඒ ඕලාරික නැහැ. ඊට වඩා සියුම්. එතකොට සියුම් මට්ටමේ යන මේ මට්ටම තමයි රූපාවචර මට්ටම කියන්නේ. තාම රූප තියෙනවා, හැබැයි අල්ලන්න බෑ. හරි. ඒ හිතාගෙන බලන්න, නැත්තම් ධානයක් වඩා ගන්න. අත්දකින්න ඕන. එතකොට මේ රූපාවචර මට්ටම ওই වගේ දෙයක්. ඊළඟට අරූපාවචර වෙනකොට අර මට්ටමේ කෙලෙසුත් නැහැ. දකින්න පුළුවන් අහන්න පුළුවන් කියන මට්ටමටවත් රූප සකස් වෙන්නේ නැහැ. හරි. සියුම්මවත් සකස් වෙන්නේ නැහැ. හැබැයි ඒත් ඉතින් අර නිදාගෙන හීන බලනවා වගේ වැඩක් කරන්න පුළුවන්. මනසෙන් දැනගන්න පුළුවන්. මන ආයතනෙන්. ඒතර මන ආයතනෙන් රූප විඳ විඳ ඉන්න පුළුවන්. දැන් අනිත් ආයතන වලින් අල්ලන්න පුළුවන් කියලා කොහෙත්ම හිතෙන්නේ නැහැ. ඇහෙන් දකින්න පුළුවන් කියලාවත් කනෙන් අහන්න පුළුවන් කියන මට්ටමටවත් යන්නේ නැහැ. හැබැයි තාම මන ආයතනෙන් හිත හිතා ඉඳින්න පුළුවන්. තාම ලෝකෙට අහු වෙනවා. ඒ ලෝකෙට කියනවා රූපා මේ මේ අරූපාවචර කියලා. ඒතර මන ආයතනේ විතරයි එතකොට වැඩ කරන්නේ. අනිත් ආයතන උපදින්න කෙලස් පිහිටන්නේ නැහැ. ඒවා යටපත් වෙලා වෙන්නත් පුළුවන්, ප්‍රඥාවෙන් කැඩිලා වෙන්නත් පුළුවන්. නැත්නම් උපදින විදිහට අපහැරිලා වෙන්නත් පුළුවන්, නැත්නම් තාවකාලිකව ධානය බලෙන් යටපත් වෙලා වෙන්නත් පුළුවන්. මන ආයතනේ වැඩ. තාම අවිද්‍යාව තියෙනවා. ඔව්. මන ආයතනෙට වේදනා සංඥා චේතනා එන්න පුළුවන්. මොනවා ගැනද? රූප ගැන. රූප නැති උඩට රූප ගැන නේද? වේදනා සංඥා චේතනා එන්න පුළුවන්. ඈ? හැබැයි ඒ රූපේ අල්ලන්න පුළුවන් රූපයක් කියලා බාරගන්නේ. අල්ලන්න කාය ආයතනේ නැහැනේ. තේරුණාද? කාය ආයතනෙන් අල්ලන්න පුළුවන් රූපයක් කරන්නේ නැහැ. කරන්න පුළුවන් එකම වැඩේ හිතන්න විතරයි. කල්පනා කරන්න විතරයි. එතකොට එතෙන්දි හැදෙන ප්‍රපංච අපේ කියන කාමවචර ප්‍රපංච නෙවෙයි. දැන් අපිට හැදෙන්නේ කාම ලෝකෙට අහිති ප්‍රපංචනේ. නේද? ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් අත්දකින්න පුළුවන් ඒවනේ. දැන් රූපාවචර මට්ටමේදී හැදෙන ප්‍රපංච කාය ආයතනෙන් අත්දකින්න බෑ, ජීවහ ආයතනෙන් අත්දකින්න බෑ, ගහන ආයතනෙන් අත්දකින්න බෑ. මොකද ඒව උපදන කෙලස් ටික දැන් නැහැ. යටපත් වෙනවා. නාම ප්‍රපංච කිරීම තියෙනවා.
ආයතන දෙකක්.
තව ඒ වෙන්නේ කොහොමද කියන එක වෙනම හොයාගන්න. ඒක ප්‍රඥාවේ වැඩක්. එතකොට අරූපාවචර ලෝකෙත් මේ හිත හිතා ඉන්නේ කොහොමද කියන එක හෙව්වොත් තමයි ඒකෙනුත් එතර වෙන්න පුළුවන්. හරි, සමුදය හොයාගත්තොත් හටගන්නේ කොහොමද කියලා හොයාගත්තොත් තමයි හටගන්න හේතු ටික නැති කළොත් ඒකෙන් මිදෙනවා, එතර වෙනවා. එතකොට ඔන්න ඔය ಜಾති පහම අපි රූපය ගැන කතා කරන්නේ, රූපයට තමයි අපේ කෙලස් දැනට වැඩ කරන්නේ. එුණාට ওই ටික කතා කරන්න තියෙනවා වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥාණයට. විඥානෙත් සංකත ධර්මයක්. විඥානෙත් පටිච්ච සමුප්පන්න ධර්මයක්. සංකත පටිච්ච සමුප්පන්න. ඒ කියන්නේ සමුදයේ යෙදෙනකන් විතරයි යෝග තියෙන්නේ. සමුදයේ යෙදුන්නේ නැත්තම් ඔක හට ගන්න බෑ කියන ධර්මතාවයට යට. හරි? ඒකට ඇතනත කතා නෙමෙයි. නැත්තම් ඉතින් අපිට ওই හිත දිහා බලන් හිටියා, හිත ඇති වෙනව නැති වෙනව, ඇති වෙනව නැති වෙනව, පවතින එක හිතක්වත් තියෙනවද? නෑ. එහෙනම් රහත් වෙන්නේ නැහැ. එහෙම රහත් වෙන්නේ නැහැ. ඔය හිත තියෙනව නැතිවෙනව කිය බලන් ඉඳලා සෝවන් වෙන්නවත් බෑ. මොකද ඔය දකින්නේ පටිච්ච සමුප්පාදය නෙවෙයි, ඵලය විතරයි. සමුදය දකින්නේ හිත කියන ඵලයට වෙන දේ බල බල ඉන්න. ඇතිවෙනව නැතිවෙනව, ඇතිවෙනව නැතිවෙනව. ඉතින් ඕක බැලුගත් ඇතිවෙනව නැතිවෙනව, නොබැලුවත් ඇතිවෙනව නැතිවෙනව. හිතේ ලක්ෂණේ ඕකනේ. දැන් විඥානේ ඇතිවෙනව නැතිවෙනව කියලා දන්නේ නැද්ද? දන්නවනේ. ඒක ඔක බැලුවත් නැතත් ඇති වෙලා නැති වෙලා. ඒක දැනගත්තා කියලා සෝවන් වෙනවද? එහෙනම් ඒ ඇති වෙන නැති වෙන අනිත්‍ය නෙමෙයි බුදුරජාණන් වහන්සේ බලන්න කියන්නේ. සමුදයයි. සමුදය බලන්න කියන්නේ. හිතක් හටගත්තා නම් හටගත්තේ ඇයි කියලා බලන්න. සමුදය දැක්ක දවසට නිරෝධි වෙයි. මේ සමුදය යෙදුන හින්දා යෝක හටගන්නේ. මේ සමුදය යෙදුන්නේ නැත්තම් උපදින්නේ, උපදින් නැති ගතියට නිරෝධි කියනවා. හරි? ඒක උපදින් නැති, උපදින්න තියෙන හේතු නැති කළොත් නිරෝධ වෙයි. අන්න නිරෝධ සමාපත්තියට සමවදින්න නම් උපදින්න හේතු ටික දකින්න වෙනවා. ඇතිලා නැති වෙන බව දැකලා මේ බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඇති වුණා නම් ඇති උනේ කොහොමද කියලා නුවණක් පිහිටන්න. තත් හිත හට ගන්නත් සමුදයක් තියෙනවා. ඒ සමුදය අඳුරගත්තෝ සමුදය දැක්කොත් තමයි Nirodha ගැන නුවණක් ගන්න පුළුවන්. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. ඉතින් එතන මම ওই ටික කිව්වේ සංඛාර පහක් තියෙනවා. සංඛාරෝ රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති इति සංකාරෝ. වේදනං වේදනත්තාය සංකතං අபிසංකරොන්ති इति සංකාරෝ. සංඥා සංඥානත්තාය අபிසංකරොන්ති इति සංකාරෝ. සංඛාරං සංඛාරත්තාය සංකතං අபிසංකරොන්ති इति සංකාරෝ. විඥානං විඥානත්තාය සංකතං අபிසංකරොන්ති इति සංකාර. විඥානයත් විඥානය බවට අபிසංස්කරණය කරලා තමයි අපි විඥානය ගැන කතා කරන්නේ. නාම රූපත් නාම රූප බවට අபிසංස්කරණයක් කරලා තමයි අපි නාම රූප ගැන කතා කරන්නේ. ඉතින් ඒ වගේ මේකේ හරි ගැඹුරක් තියෙනවා. සංඛාර නවත්තපු දවස තමයි නිවන කියන්නේ. අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වුණා. නැවත ඉපදීමක් නැහැ, තවත් කල යුත්තක් නැහැ කියන්න පුළුවන්. සංඛාර උපද්දන්න හේතු නැති කරපු දවසට හිත ඇති වෙනව නැති වෙනවා කියලා දැක්ක දවස නෙවෙයි. හිත ඇති වෙනව නැති වුනේ මේ හේතු හින්දා, මේ සමුදේ හින්දා. මේ සමුදේ යදුන්නේ නැත්තම් හිත උපදින්නේ නැහැ කියලා නුවණින් ප්‍රත්‍යක්ෂ කරපු දවසට. එදාට සංකාර කරන්න, අபிසංකාර කරන්න හේතු ටිකක් නැති වෙනවා. පංචාති පහක් අபிසංස්කරණය කළානේ, රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. අபிසංස්කරණය කළේ කවුද? ඒත් හිතෙන්නේ. දැන්නේක කරන්න සමුදයක් නැති වුණත් එහෙම තවත් ඉපදීමක් නැහැ කියයි. ආයෙ උපදින්නේ නැහැ. මොනවාද උපදින්නේ නැති? පංච උපාදානස්කන්ධ උපද්දන්නේ. කන්දානම් පාතු බාවෝ, ආයතනානම් පටිලාබෝ, අයං උච්චති ජාති. මේක තමයි ජාතිය කියන්නේ. ස්කන්ධයන්ගේ පහළවීම, ආයතනයන්ගේ පටිලාබේ, ඔකට තමයි ජාතිය කියන්නේ. තත ස්කන්ධ පහළවීම ජාතිය. මොනවාද ස්කන්ධ? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒවා පහළ වෙනවනම් ජාතිය ක්ෂයකලේ නැහැ. අවිද්‍යාව දුරුනේ නැහැ. නේද? එතනින් තමයි ගැලවෙන්නේ. පටිච්ච සමුප්පාදේ ඉවර වෙන්නේ එතනින්. උපද්දන්නේ නැති දවසට. එදාට පටිච්ච සමුප්පාදේ නැහැ. ඉපදෙන තාක්කල් පටිච්ච සමුප්පාදේ තියෙනවා. ජාති පහ ඉපදෙන තාක්කල් පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය තියෙනවා. උපදින තාක්කල් සත්වෙත් පුද්ගලෙක් ඉන්නවා. මොනවා උපදින තාක්කල්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. රූප වේදනා සංඥා සංකාර විඥාන ඉපදුන් නැත්තම් සත්වෙත් පුද්ගලෙක් ඉඳීද? මම ඉඳීද? උපාදාය ආයස්මතෝ ආනන්දෝ අස්මීති හෝති නානුපාදාය. නොඅනුපාදාය. උපාදාය ආයස්මතෝ ආනන්දෝ අස්මීති හෝති නොඅනුපාදාය. ඇසුරු කරගෙනයි අස්මි මම වෙමි කියන එක තියෙන්නේ. ඇසුරු නොකරගෙන නෙවෙයි. මනෝ ඇසුරු කිංච උපාදාය. රූපං උපාදාය අස්මීති හෝති නොඅනුපාදාය. වේදනං උපාදාය අස්මීති හෝති නොඅනුපාදාය. සංඥා උපාදාය අස්මීති හෝති නොඅනුපාදාය. සංඛාරං උපාදාය අස්මීති හෝති නානුපාදාය. විඥානං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. ඉතින් ගොඩක් ගැඹුරට යන්න තියෙනවා. දැන් ඒක තාම නැහැ කියලා බය වෙන්න එපා. එතන තමයි කෙලවර. හරි. ස්කන්ධ ස්කන්ධ විදිහට දැකලා තණ්හාවෙන් උපාදාන කළේ නැත්තම් එහෙම අපි හිතන් ඉන්න නේ. ස්කන්ධෝහි තිබුණාවේ අපි තණ්හාවෙන් උපාදාන කළේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඕක තමයි ඉතින් අහන්න ලැබිලා තියෙන්නේ. එහෙනම් තමයි දැන් ආනන්ද හැමදුරෝ සෝවාන් වුණේ මොකක් අහලද කියලා මං කිව්වේ. රූපං උපාදාය අස්මීති හෝති. මම වෙමි කියන එක එන්නේ රූපය අසුරු කරලා. රූපය අසුරු නොකරගෙන නෙවෙයි. රූපස්කන්ධය අසුරු කළා කියන්නේ මම වෙමි. හරි. රූපස්කන්ධය අසුරු කළා කියන්නේ මම වෙමි කියන එක එනවා. අසුරු නොකරගෙන නම් මම වෙමි කියන එක එන්න බෑ. අසුරු නොකරගෙන නෙවෙයි ඒකත් කියනවා. නැත්නම් ඇච්චර කියන්න ඕනේ නෑනේ නේද? රූපය අසුරු කළොත් මම වෙමි කිව්වා නම් ඇතිනේ. අසුරු නොකරගෙන නෙවෙයි කියලාත් කියනවා. එන අපේ හිත දිනු වෙන්න ඕනේ අසුරු නොකරන මට්ටමට නේද? එතෙක් මම වෙමි කියන එක හිතිනවා. එතකොට අපිට එකපාරට රූපය අසුරු නොකර ඉන්න බෑ. මොකද අපේ කෙලස් බලවත් නේද? සසරේ ඇවිල්ලා තියෙන්නේ මේ රූපය අසුරු කරලානේ. රෝග අහපු පළියට රූපය අසුරු නොකර ඉන්න බෑ. හැබැයි නුවණක් ගන්න බෑයිද? රූපය අසුරු කළොත් නේ මම වෙමි කියන එක එන්නේ. රූපය අසුරු කළේ නැත්තම් මම වෙමි කියන එක එන්න බෑනේ කියලා නුවණක් ඇති කරගන්න පුළුවන් රූපය අසුරු වුණාට. එතකොට එයා දන්නවා මේක අසුරු කරන නිසායි මම වෙමි තියන්නේ. අසුරු වුණ නැත්තම් මම වෙමි කියන එක එන්න බෑ. දැන් එයාට මම වෙමි කියන එකේ දෘෂ්ටිය කැඩෙනවා. මම දුරු වෙලා නැහැ. මම වෙමි කියන එක ඇති වෙන්නේ කොහමද කියන දෘෂ්ටියක් තියෙනවානේ. අන්න ඒක කැඩෙනවා. මට ඒක පිළිහිටන්න බැරි වෙනවා. රූපය ඇසුරු කළොත් විතරයි මේක තියෙන්නේ. ඇසුරු නොකළොත් ඕක නැහැ කියලා දකිනකොට දෘෂ්ටියක් කැඩෙනවා. ඒ දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය කැඩෙන්නේ. මම වෙමි එක කැඩුන්නේ නැහැ. මොකද තාම රූප ඇසුරු වෙනවා. පංච උපාදානස්කන්ධ ඇසුරු වෙනවා. රූප විතරක් නෙමෙයි. වේදනා සංඥා සංකාර විඥාන පහම තාම ඇසුරු වෙනවා. ඇසුරු වෙනවා නම් එයා දන්නවා මම වෙමි ඉන්නවා. ඔය ඇසුරු වෙනවා කියන්නේ මම. හැබැයි එයාගේ දෘෂ්ටිය කැඩිලා. රූපේ මම කියලා ගන්න බෑ. මොකද රූපේ ඇසුරු වෙනකොට මම වෙමි. ඇසුරු නොවුනොත් මම කතාවක් නෑ. උපදින්න විදිහක් නෑ. ඇසුරු කළොත් විතරයි මම කතාවක් තියෙන්නේ. එතනත් අර පටිච්ච සමුප්පාදන ස්වභාවය දකින. හේතු ඇතිකල්ලි ඒ ඵලය තියෙනවා. හේතු නැත්තම් ඵලය නැහැ. එතකොට එතනින් එහාට ගැඹුරක් තියෙනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ සෝවන් වෙන්නේ ඕක අහලා. රහත් වෙනව නෙවෙයි. රූපං උපාදායස්මීති හෝති නෝ අනුපාදාය. වේදනං උපාදායස්මීති හෝති නෝ අනුපාදාය. සඤ්ඤා උපාදායස්මීති හොති න අනුපාදාය. සංඛාර උපාදායස්මීති හොති න අනුපාදාය. විඥානං උපාදායස්මීති හොති න අනුපාදාය. වනුවක් කෙන මේවා එකක් හරි අසුරු කළොත් නේ මම ඉන්නේ. අසුරු නැකලු කොහෙද මම පිහිටන්නේ? අද කාගේ රූපේ වෙයිද ඒක? ඔව් තමන්ගේ රූපේ ඇසුරු නොවෙනකොට රූපේ කාගේ රූපේ වෙයිද? තමන්ගේ රූපේනේ නේද? තමන් කියන එකනේ කඩන්න ඕන රූපේ ඉතුරු කරලා. රූපේ කාගේ වෙයිද? කාගේවත් නැති රූපයක් තියෙයි. මේක දැනගන්නේ කවුද? ඒක දැනගන්න මමයි මට ඉන්න වෙනවා. රූපය ඇසුරු කරන්න බෑ මම නැතුව. මේකයි මේ කියන්නේ. රූපං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය කියන ධර්මතාවය. එතකොට අපිට රූපය ඇසුරු වෙලා සක්කාය දිට්ඨිය කඩා ගන්න බෑ. තේරෙනවා? එහෙනම් තමයි රූපයත් සංකත ධර්මයක් අபிසංස්කරණයක් කියලා තේරුම් ගන්න තියෙන්නේ. රූපය අபிසංස්කරණයක් කියලා දැක්ක දවසට රූපය මම කරගනීද? අදට දන්න රූපය ඇසුරු වෙන්නේ අතන මුලාව තියෙනකම්. අදත් අபிසංස්කරණයන්නේ සංකාරයක්නේ. අවිද්‍යාවෙන් කරපු සංකාරයක්නේ. අවිද්‍යාව නැති වුණොත් ඔය සංකාරය තියෙයිද? නෑ. සංකාරය නැත්තම් දැන් මම කියන්නේ කාටද? දැන් මම හිටියත් කමන්නේ. රූපය ඇසුරු වෙන්නේ නැත්තම්. තේරෙනවද? මම නැතිලා රූපේ ඉතුරු වුණොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද රූපේ තියෙන මම දැනගන්න. රූපේ තියෙන බව. ඈ? මම ඉතුරුවත් කවන්නේ රූපය ඇසුරු නොකර ඉන්නකෝ. එතකොට මාර්ගය වැඩෙනවා. අයෝ සක්කාය දිට්ඨිය ගැන ප්‍රශ්නයක් එන්නේ නැහැ. අද විඥාණයට පිහිටන්න රූප ඉතුරු වෙන්නේ. එතකොට අපේ විඥාණයට තාම රූප අහු වුණත් නුවණින් කියනවා මෞඩකම තියෙනකන් විතරනේ ඔක ඇසුරු වෙන්නේ. ඔය මෞඩකම නැති වුණ දවසට ඇසුරු වෙන්නේ නැහැ නේ. අපිට ඔක ඇසුරු වුණාට රහතන් වහන්සේට ඇසුරු වෙන්නේ නැහැ නේ. කියන නුවණක් යනවා. එතකොට අර වැරදි දෘෂ්ටිය කැඩෙනවා. තාම ඇලීම් ගැටීම් නම් තියෙනවා. ඇලීම් ගැටීම් තිබුණාට නුවණකින් බලන වෙලාවට අන්න පේනවා දැන් දෘෂ්ටිය කැඩිලා. සක්කාය දිට්ඨිය කැඩුනට ඇලීම් ගැටීම් ඇති වෙන්න පුළුවන් කියන්නේ ඕක. මොකද පංච උපාදානස්කන්ධේ මිදිලා නැහැ. තාම අර පරණ පුරුද්දට ඇසුරු කරනවා. රූපය රූපයක් විදිහට බාර ගන්නවා. පඨවීන් කටවිතෝ මඤ්ඤති ගතිය තියෙනවා. ඒ වුණාට එයාගේ උත්සාහයක් තියෙනවා මා මඤ්ඤති. ඒකෙන් මිදෙන්න. ඇයි? සම්මාදිට්ඨියෙන් පෙන්නනවා අපිට ඕක මඤ්ඤණා වුණාට රහතන් වහන්සේට මඤ්ඤණා වෙන්නේ නැහැ නේ න මඤ්ඤති ස්වභාවයෙන් කියන නුවණ තියෙන. අවිද්‍යාව තියෙනකන් ඕක මඤ්ඤණා වුණාට අවිද්‍යාව නැති මනසට ඔය විදිහට මඤ්ඤණා වෙන්නේ නැහැ නේ. එකක් නෙමෙයි ඔය පහම කියලා නුවණක් එනවා. ඔව් මේක අජ්ජත් රූපෙටයි බහිද්ද රූපෙටයි දෙකටම පොදුයි. මේ රූප දෙකම අවිද්‍යාව මත කරපු සංඛාරයක්. අවිද්‍යාව දුරු වුණ දවසට ওই සංඛාරය තියෙයිද? රූපං රූපත්තාය සංකතං කියන සංඛාරය තියෙයිද? පිටින්නේ. ඒ අபிසංස්කරණය නැති වෙනවා. රජ්‍යත්ත රූපේ හදන සංකාරෙත් නැති වෙනවා. බහිද්ද රූපේ හදන සංකාරෙත් නැති වෙනවා. ඒක නැති වෙන්න නම් වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට කියනවා කායනුපස්සනාව කියලා. ඉතින් රජ්‍යත්තං වා කායේ කායනුපස්සී වීරති බහිද්දා වා කායේ කායනුපස්සී වීරති. ඒ දෙක වෙන වෙනම කායනුපස්සීව ඉන්නකොට නුවණක් එනවා. ඔක රජ්‍යත්ත බහිද්ද කියලා වෙන් කර කර බලන්න ඕනේ. සියලුම රූප රජ්‍යත්ත බහිද්දා වා කායේ කායනුපස්සී වීරති. එතකොට වෙන් කරලා අහන්න ඕනේ ඕන රූපයක්. හ්ම්. ඔකත් අபிසංකතයක් නේද? අபிසංස්කරණයක් නේද? අවිද්‍යාවෙන් පනවපු එකක් නේද? අවිද්‍යාව දුරු වෙනකොට එහෙම දෙයක්ුත් පැනවෙන්නේ නැහැ නේද? පැනවුනේ නැත්නම් ඇසුරු වෙන්නේ නැහැ නේද? අනිසිතෝච විහෙරති. එහෙම නුවණක් උපදී යාව දේව ඥානමත්තාය. එහෙම ඉලඹ සිටි සියක් පිහිටයි. පටිච්චසති මත්තාය. අනිසිතෝච විහෙරති. අසුරු නොකරන අසුරු නොකර ජීවත් වෙන්න පුළුවන් වෙයි. රූප අසුරු නොකර ජීවත් වෙන්න පුළුවන් වෙයි. අනිසිතෝච විහෙරති. කවදාද මේ කායනුපස්සනාව හොඳට වැඩුණොත් නේද? එතකොට අනාගතේ නුවණක් පහළ වෙයි යාව දේව ඥානමත්තාය. එළඹ සිටි සිහියක් ඇති වෙයි පටිස්සති මත්තාය. අනි එදාට අනිසිතෝච විහෙරති. නච කිංචි ලෝකේ උපාදීයති. අසුරු කරන්න කිසිවක්ම පිහිටන එකක් නැහැ. ඒකට ලෝකෙන් ඈතර වෙයි නේද? රූප ලෝකෙන් ඈතර වෙයි. ඈතර වෙයි. අඩුම ප්‍රමාණය පාවිච්චි කරන්න පුළුවන් අර ධ්‍යාන බලෙන් කෙලෙස් යටපත් කරගෙන යටපත් කළාට දැන් මේවා හටගන්න සමුදේ දකලා නැහැ. මේක අபிසංස්කරණයක් කියලා දැකලා නැහැ. තව විදියට කිව්වොත් මේක යටපත් වුණා හින්දා සියුම් වෙලා ඒ ආයතන උපද්දන්නේ නැහැ ඒ කාලය තුල. ධ්‍යාන ශක්තිය පිරිහෙනකොට නැත්නම් ඒ ආයුෂ ඉවර වෙනකොට ඕ අපාගත වෙන්නත් පුළුවන්. මොකද සතරපායත් කාමාලෝකේ කාමාවචරයි. මනුස්ස ලෝකෙත් කාමාවචරයි දිව්‍ය ලෝකෙත් කාමාවචරයි. තර කාම භූමියට මේ හැකියාව තියෙන රූප උපද්දීමේ අනුසය තියනකම් රූපය පිරිසිඳ දකින්නකම් රූපය තනිකර අභිසංස්කරණයක් කියලා අවබෝධයක් එන තාක්කල් අවබෝධය කියන්නේ නිකන් තර්කවලින් නෙමෙයි ප්‍රත්‍යක්ෂව දැක්ක දවසට ආයේ එන්න බෑ කාම ලෝකවලට ඇයි ඒවා ඒවයි මත්තමේ උපදන කෙලෙස් සම්පූර්ණයෙන් දුර වෙලා එන ඒ தത്വෙට තමයි අනාගාමි කියන්නේ මේක මාර්ගඵල පැත්තෙන් එන්න ඕන ධ්‍යාන පැත්තෙන් නෙවෙයි ඒක කියන්න බෑ. දැන් සම්මාදිට්ඨිය ලැබුවත් අනාගාමී වෙීමේ හැකියාව තියෙනවා. මොකද මාර්ගය විවෘතයි. හරි? ඒක එයා කරගනීද නැද්ද කියන එක එයාගේ වැඩ. මාර්ගේ වැඩ නේක. ඒකට තමයි දීලා තියෙන්නේ සෝවාන් වුණොත් තව වැඩිම හත් සැරයක් උපදින්න පුළුවන්. අටවෙනි සැරේකට නම් උපදින්නේ නැහැ. ඊට කලින් අනාගාමී වෙනවා. කියන එක විතරයි. හැබැයි ඊට කලින් අනාගාමී වෙන්නත් පුළුවන්. ඒක ඉතින් එයාගේ උත්සාහයයි මාර්ගෙ වැඩිමයි සමහර විට වෙන ප්‍රාර්ථනා වෙන්නත් පුළුවන්. මනස භවයෙන් පල්ලෙහාට නොවැටීමට අර සම්මාදිට්ඨිය ඇති. සතරපාගත වෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය කියනකොට ලෝකය මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියන ඥාණය තියෙන්න ඕන. රූපය මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියන ඥානෙ හට ගන්න ඕන. ඒකයි මං කිව්වේ දැන් අස්මිය නැති නොවුනට රූපවලට අහු වෙනවා. හැබැයි එයා දන්නවා සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද කියලා නුවණක් තියෙනවා. සම්මාදිට්ඨිය තියෙන කෙනා. අන්න එයා සතරපාගත වෙන්නේ කියලා තමයි කියන්නේ. හරි? ඒ දැක්ම ඇති ආයේ සතරපාගත නොවෙන්නේ. එහෙම නොවුනත් සතරපායේ වුණත් යන්න පුළුවන්. යන්න පුළුවන් නෙමේ යනවා. වැඩිපුර යන්නේ. ඉඳලා හිටලා මනුස්ස ලෝකේ ඉන්න පුළුවන්. එහෙම තමයි කියන්නේ. ඔව් චූලසෝතාපන්න කියන්නේ ඔය දෙ. ඒ කියන්නේ සම්මාදිට්ඨිය ඇති වුණා. තාම සෝවන් වෙලා නැහැ. චූලසෝතාපන්න වුණොත් එයා අනිවාර්යෙන් මැරෙන්න කලින් මේ ජීවිතේ තුලම සෝවන් වෙනවා. සෝවන් වෙලාමයි මැරෙන්නේ. එහෙම දේශනාවක් තියෙනවා. හරි. එතකොට මේ සම්මාදිට්ඨිය ඇති කර ගැනීම හරි වැදගත්. ඒක ඇති කරගත්තොත් සෝවන් වුණා වගේ තමයි. මොකද සෝවන් නොවී මැරෙන්නේ නැහැ. ඒ එහෙම ධර්මතාවයක් මේ කර සමුදයයි නිරෝධයයි අවබෝධ කරන එක. පටිච්ච සමුප්පාදේ අවබෝධ කරන එක. තේහින්ද තමයි මං කියන්නේ ඔක ඇති වෙලා නැති වෙනවා කිය කියා බලබලා ඉන්න නෙමෙයි සමුදය අඳුර ගන්න. සමුදය අඳුර ගන්න උත්සාහ කළොත් නිරෝධය පේනවා. සමුදය අඳුර ගන්න තමයි උත්සාහ කරන්න ඕන. ඕනම දෙයක් තියනවා නම් ඒකේ සමුදය හොයන්න. සමුදය හොයන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට ආයතන විදිහට එතකොට වරදින්නේ නැහැ. හ්ම්. දෙවනිකම් බලා ඉඳලා සමුදේ පෙනෙයි කිව්වොත් එතන පොඩ්ඩක් ඉතින් අඩුවක් තියෙනවා. නේද? මොකක් හරි ආයක ඇති වෙනව නැති වෙනව කියලා බලන් හිටියට ඇති වෙනව නැති වෙනව අපේයි. සමුදේයි නිරෝධයයි අවබෝධ වෙයිද කියන එක ප්‍රශ්නයක්. ඒක බුදුදහමක් අහලා තේරුම් ගත්ත කෙනාට විතරයි මේ මාර්ගය වඩන්න පුළුවන් කියන්නේ ඒකයි. ඒකට සමුදය ධම්මානුපස්සී විහෙරති කියනකොට ඒකේ ලොකු නුවණක් එන්න ඕන. කායනුපස්සනායි. අජ්ජත් වේවා බහිද්ද වේවා. ඉතින් අජ්ජත්තං ආකායකානුපස්සී විරති බහිද්දාව ආකායකානුපස්සී විරති අජ්ජත්ත බහිද්දාව ආකායකානුපස්සී විරති. කොහොමද එහෙම ඉන්න කියන්නේ? සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. ඒක සමුදය ධර්මයේ දැක දැකයි ඉන්න කියන්නේ. නිකම්ම ඇති වෙනව නැති වෙන කතාවක් නෙමෙයි. ඵලය දිහා බලා ඉන්න නෙමෙයි කියන්නේ. සමුදය ගැන බලන්න. මොකද එතකොට තමයි පටිච්ච සමුප්පාදේ දකින්න පුළුවන් වෙන්නේ. සමුදයක් දකින්න නැතුව පටිච්ච සමුප්පාදේ දකින්න බෑ. සමුදේ තේරුම් ගන්න නැතුව. ඒතර සමුදය ඇහැට පේන්නේ නැහැ. සමුදේ පේන්නේ ප්‍රඥාවට. ඒතර අපි සෝවන් වෙන්න හදන්නේ ඇහැට පේන ඒවා ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා. භාවනා කර කර ඉද්දී ඔන්න ඇති වෙලා නැති වුණා. මම ඕක දැක්කා. දැන් හරි. ඒක තේරුම් ගන්න ඉවේ. දැන් පටිච්ච සමුප්පාදේ දැක්කද? චිත්‍රපටියක් දැක්කද කියලා? හීනයක් දැක්කද කියලා? මේ ශරීරේ කැඩි කැඩි යනවා දැක්කා. ඉතින් ඔක චිත්‍රපටියක් බලන්න පුළුවන් නේ. දැන් ඔය කාට හරි කිව්වොත් හදලා දෙයි කම්පියුටරෙත් බලන්න. ඈ? ඔව්. ඔව්. ඇත්ත නැත කියන දෙකටම වැටෙන්නේ නැති මහා ගැඹුරු දර්ශනයක් මේක. ඔව්. ගැඹුරු කිව්වට දකින්න බැරි නෑ. Taman දකින්න ඕන මාර්ගය හරියට වැඩුවොත් මේ ආයතන විදිහට බලන්න ගත්තොත් ඕක පේනවා. අපිට පැහැදිලිනේ මේ ආයතන හැම එකෙම්ම මොනවයින් දුන්නත් මේ මනසෙන් හදලා නිදැනගෙන තියෙන අන්තිමට ආයතනකින් සංඥාවක් විතර නිදීලා තියෙන. රූපයක් දීලා නැහැනේ. ඒ රූපයක් බවට සංස්කරණය කරලා තියෙන මනසෙන්. අභිසංකත කියන එක තේනවා ඒතකොට. දැන් මනස සම්බන්ධ වුනේ නැත්තම් ඇහැට විතර රූප දැනගන්න බෑ. කනට විතර රූප දැනගන්න බෑ නේද? ඒක මේ ආයතන පහට රූප දැනගන්න බෑ මනස සම්බන්ධ වුනේ නැත්තම්. ඔව්. මනස තමයි පිළිසරණ. උන්නාද බ්‍රාහ්මණ සූත්‍රය. මේ පස් දෙනාට පිළිසරණ මනස. එහෙනම් අපි හොයන්න ඕන මනසෙන් මොකද්ද කරන්නේ? මනකට එක දෙයයි. මන ධම්ම මනෝ විඤ්ඤාණ. මනසෙන්ම හදන දේක් මනස දැනුවත් කරන්න විතරයි යාට පුළුවන්. ඒක අභිසංස්කරණයක් මිසක් ආයේ මේ බාහිරයක තියෙන දෙයක් නෙවෙයි. ඒක සරල දෙයක් නෙවෙයිද? අපිට දැන් සිහිය නොවන පිටින් නැති එක වෙනම කතාවක්. මේ දකින්න බැරි තේරුම් ගන්න බැරි ධර්මතාවයන් නෙවෙයි නේක. නේද? ඕනම කෙනෙකුට පොඩ්ඩක් නුවණ තියෙනවා නම් මේක තේරුම් ගන්න පුළුවන් දෙයක්. හැබැයි අපේ පරණ පුරුද්දයි කෙලෙසුයි බලවත් හින්දා අපිට ඕකේ අනිත්‍යත්ව තමයි ජීවත් වෙනකොට පෙන්වන්නේ. දැන් සිහිය නුවණ පිහිටන්න උත්සාහ කළොත් ඒක කැඩෙන එකක් නැද්ද? ඒකයි ඒ දැක්ම ආවොත් දැන් දහම අහලා තේරුම් ගත්තොත් එයාට මාර්ගය වඩන්න පුළුවන්කම එනවා. හ්ම්. දැන් පොඩි විවේකයක් ගන්න විනාඩි 5-10ක් විතර.